Mami, salió de casa otra y van a subir el tiempo. Quiero la que antes de salir a la lena para la cultura. Muy peca de ac, matan. En parte son padre, dame a la sala de la sutra. Quiero මම කියන්නේ එකින් එකට තමු මෙච්චර කාලයක් ඉගෙනගත්තු දැනගත්තු දැනුමක් ඇති. පටිච්ච සමුප්පාද ධර්මයේ ආරම්භයත් ඉගෙනගත්තු දැනගත්තු දේවල් ඇති. ඒ එකම එකක්වත් මේ ඇහෙන වචනයක් වචනයක් කාන් ආදේශ කරන්නේ නැතුව හිස් මනසට නිදහස් මනසට අලුත්ම යමකට සැලෙන් අවන් දෙනවා කියන කාරණාවෙන් හොඳට අහගෙන ඉන්න. මේ අලුතෙන් ගන්න පරේෂණය විශේෂයෙන්ම පිටකේ ආරම්භය කියන ධර්මයේ ආර්ථය දිහා බලවහම වර්තමාන අපි දන්නා වූ දහම් කරුණු වලට යම්ම පරස්පරත ඇති බව මට තේරෙනවා. නමුත් ඒක මගේ අදහසක් ඇටියෙ කියන්නේ නැතුව අපි මේ පිටකේ තියෙන අදහස හරියටම කොට ගලවන්න ඕනද තේරෙයි. ඒ හින්දා හැමෝටම මුලින්ම මතක් කරන්න දෙය තමයි අපි දානාව වූ මෙච්චර කාලයක් දානාව උදේට ගලවන්නේ නැතුව ආදේශ කරන්නේ නැතුව දෙවියන්ට මේ සූත්‍රය ඉවර වෙනකම්ම නිරව නිදහස් මනසකින් නැක්ක සෝනිය කරා. මෙලියන බලන්න කියන එකයි මම මතක් කරන්නේ. ඊට පස්සේ මේ සූත්‍රය කියවල ඉවර වෙලා අපි සාකච්ඡා කරමු. මේ සූත්‍රයේ නම පරිවිමර්ශන සූත්‍රය. පරිවිමර්ශන සූත්‍රය. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ දෙවනි පොතේ නිදාන වර්ගය. එතකොට මේ සූත්‍රයේදී මෙහෙම කියනවා, මා විසින් මෙසේ අසන ලදී. එක්කල භාගතුන් වහන්සේ සරත් මුල සමන්ගේ චේතවන නම් අනිත්‍ය කුලිය ආරෝහණය වැඩ කරන සේක. එයි භාගතුන් වහන්සේ මානෙහි විසුණු සේක. භාගතුන් වහන්සේ වහන්සේ විසු භාගතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භාගතුන් වහන්සේ මේ වදාලා, මහණෙනි වහන්සේම, මෙතන වහන කියන අදහසෙන් ආමන්ත්‍රණය කරන විසු වහන්සේට විතරක් නෙවෙයි, විසු විසින් පාසක පාසක සුවන කුසලයි නම් ලකමින් කියලා ඇසුරට මහණෙනි වහන්සේම හැම ආයුරින්ම මහණෙනි වහන්සේම හැම අයුරින්ම මැනවි දුක් දුර්ගීව පිණිස කිරිසරණේන මොණි විනිහි කරන්නේ නම් කෙතකින් කිරිසර හැම අයුරින්ම දුක් දුර්ගීව පිණිස මොණි විනිහි කරන්නේ නම් කොහොමද විනිහි කරන්නේ කොහොම විදියටද විනිහි කරන්නේ කියලා සුජානනාති වික්ෂමාසලක මෙහෙම අහුවාම වික්ෂමාසල කියන වහන්ස අපගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මුල් කොට ඇත්තාම භාග්‍යතුන් වහන්සේ නේත්‍ර කොට ඇත්තාහ භාග්‍යතුන් වහන්සේටම මේ ධර්මයාගේ අර්ථය වැටහිවා භාග්‍යතුන් වහන්සේගෙන් අසාගෙන වික්ෂමාසලා තරවනවා කියලා මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එහෙනම් හොඳට අහන්න. එසේනම් මහණෙනි අහන්න මනමින් මෙනෙහි කරන්න. අහලා ඒකේ විදිහට හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න මම කියන්නම් කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම කරනවා. දේශනා කරනවා. මහණෙනි මහණතම මහණෙනි මහණතෙනි පිරික්සන්නේ නුවණින් මෙනෙහි කරන්නේ නන්වැදෑරුම් අයුරු දුක් යම් මේ ජරා මරණ ලෝකේ උපදීද යම් තා මේ දුක් වූ ජරා මරණ මේ ලෝකේ උපදීද මේ දුක කුමක් නිදාන කොට ඇත්තේද කුමක් සමුදය කොට ඇත්තේද කුමක් ජාති කොට ඇත්තේද කුමක් ප්‍රභව කොට ඇත්තේද කුමක් ඇති කල්හි ජරා මරණ ඇති වේද කුමක් නැති කල්හි ජරා මරණ නොවේදයි පිරික්සන. එහෙම නොවන යම් කිසි කෙනෙක් හොඳට මෙනෙහි කරනවා නම් මේ ලෝකයේ මේක ආකාරයේ ජරා මරණ දුකක් තියෙනවා. මේ දුක කුමක් ඇතිකල්ලි කුමක් හේතුවෙන් කුමක් මුල්කාරණාවකට කුමක් ප්‍රවේයකට කුමක් නිධානකට තියෙනවද කුමක් නැතිකල්ලි ජරා මරණ නොවෙනවද කියන මෙහෙම මෙනෙහි කරන්න. හෙතම පිරික්සන්නේ එහෙම නොවනින් මෙනෙහි කරනකොට නන් වැදෑරු නන්නය වූ යම් මේ ජරා මරණ නොවේ උපදීද මේ දුක ජාතිය නිධානකට ජාතිය ජාති කොට ජාතිය ප්‍රභව කොට ජාතිය ඇතිකල්ලි ජරා මරණ වේ ජාතිය නැතිකල්ලි ජරා මරණ නොවේ යයි විසී දැනගන්න. මේ මොහොතේ මෙනෙහි කරනකොට මේ නන්වැදෑරුම් දුක ලෝකයේ ජාතිය නිදාන කොට ජාතිය ජාති කොට ජාතිය ප්‍රභව කොට ජාතිය මුඛාර්ණාව කරගෙනයි මේ දුක කියන එක ඇති වෙන්නේ. එතකොට ජාතිය නිසා මේ ජරා මරණ දුක ඇති වෙනවා. ජාතිය නැති වෙනකොට ජරා මරණ දුක නැති වෙනවා. ජාතිය නැති කලී ජරා මරණ වේ මෙසේ දැනගන්න. මහණෙනි ජරා මරණයන් දැනගනි, ජරා මරණ සත්‍යය දැනගනි, ජරා මරණ නිරෝධය දැනගනි, ජරා මරණ නිරෝධිත සරුත් ජනසුරු යම් ප්‍රතිපදාවක් වෙද ඒ දැනගනි. එසේ පිළිපන්නේ නිවනට අනුකූලව පිළිවෙතේ යෙවේ. මහණෙනි මහණතෙම හැම ආයුරින් මැනවින් දුක්ඛය කිරීම පිණිස ජරා මරණ නිරෝධය පිණිස පිළිපන්නේ යයි කියු ලැබේ. යලිදු මතු පිරික්සන්නේ ජාතිය කුමක් නිදාන කොට ඇද්ද, ජාතිය කුමක් සමුදය කොට ඇද්ද, ජාතිය කුමක් ප්‍රභව කොට ඇද්ද. මම ඒක කෙටියෙන් අරගෙන යන කුල දන්නයි ඉඳා මේ වගේ ජාතිය ගැන නුවණින් පිරික්සන කොට එයාට දැනෙනවා මොකද්ද ජාතිය භවය නිදාන කොට භවයේ සමුදය කොට භවයේ ජාති කොට භවයේ ප්‍රභව කොට තියෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ එයා ජාතිය ජාති ඇතිවීම ජාති නැතිවීම ජාති විරෝධිය දන්නවා. ඊට පස්සේ හැම ආයුරින්ම නුවණින් මෙනෙහි කරන්නේ මේ භවය කුමක් මුල් කොට තියෙනවද, කුමක් සමුදය කොට ඇත්තේද, කුමක් ජාති කොට ඇත්තේද කියලා භවයට හේතුව උපාදානයයි කියලා පෙන්නනවා. හෙතන උපාදානය කුමක් නිදාන කොට කුමක් මුල් කොට ඇත්තේද, තෘෂ්ණාව මුල් කරගෙනයි කියන කාරණාවක් පෙන්නනවා. එතකොට තණ්හාව මොන විදිහටද කෙටි කරලා ගන්නෑ. තණ්හාව ලෝකේ ඇති වෙනවා නම් මේ තණ්හාව කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් සමුදයකොට, කුමක් ප්‍රභවකොට තියෙනවද? වේදනාව කියන ධර්මතාවය හේතු කරගෙනයි මේ තණ්හාව කියන කාරණාව තියෙන්නේ. වේදනාව ස්පර්ශයේ නිදාන කරගෙන, ස්පර්ශයේ සලආයතන නිදාන කරගෙන, සලආයතන නාම රූප නිදාන කරගෙන, නාම රූප විඥානය නිදාන කරගෙන, විඥානයේ සංස්කාර නිදාන කරගෙන පවතිනවා. ඊට පස්සේ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේද, කුමක් සමුදය කොට ඇත්තේද, කුමක් ධාතු කොට ඇත්තේද, කුමක් ප්‍රභව කොට ඇත්තේද, කුමක් ඇතිකල සංස්කාර වේද, කුමක් ඇතිකල සංස්කාර නිවේද පිළිබඳව හැම ආකාරයෙන්ම සංස්කාරය අවිද්‍යාව නිදාන කොට ඇත්තා, අවිද්‍යාව සමුදය කොට, අවිද්‍යාව ප්‍රභව කොට, අවිද්‍යාව ජාති කොට ඇත්තේය. එතකොට මේ අවිද්‍යාව නැති කල්ලි මේ සංස්කාරය අවිද්‍යාව ජාති කොට ඇත්තේ, අවිද්‍යාව ස්වභාව කොට ඇත්තේ, අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරය වෙත්, අවිද්‍යාව නැති කල්ලි සංස්කාරය නැවෙත්, මෙසේ දැනගනි. හිතම සංස්කාරයක් දැනගනි. සංස්කාර සමුදියක් දැනි. සංස්කාර නිරෝධය නිබ්බිකාමයේ පටපදාවක් ගන්න. කෙනලා මහණෙනි අවිද්‍යාවෙන් යුක්ත මේ පුද්ගල දෙමේ ඉතින් කුසල සංස්කාර රැස්කරේ නම් විඥානයේ කුසල සහගතයි. අවිද්‍යාවෙන් යුක්ත කෙනා පුඤ්ඤාපි සංස්කාරය රැස්කරයි නම් ඔහුගේ විඥානය පුඤ්ඤාපි සහගතයි. ඉතින් අකුසල රැස්කරේ නම් විඥානයේ අකුසල සහගතයි. ඉතින් අරූපවචන කුසල සංස්කාරය රැස්කරයි නම් විඥානයේ ආනිත්‍ය සංස්කාර වේ. මහණෙනි යම් කලක පටන් මහරෝගේ අවිද්‍යාව ප්‍රහීන වූවා වේද? විද්‍යාව උපන්නේ වේද? හෙතන අවිද්‍යාවෙන් තොර වීමෙන් මාර්ග ඥාන සංඛ්‍යාත විද්‍යාව උපදීමේ කුසල සංස්කාරය නොමරස් කරයි. අකුසල සංස්කාරය නොමරස් කරයි. අරූපවචන කුසල සංස්කාරය නොමරස් කරයි. කර්ම රස නොකරන්නේ පුණ්‍ය සංස්කාරණ නානාදී ආනිජ සංස්කාරණ උපසංගරෝති අරූපෝච සංස්කාරණ රසකරයි. කර්ම රසකර රස නොකරන්නේ සිත නොමෙහෙවන්නේ ලෝකෙහි කිසිවක් උපාදානය නොකරයි. උපාදාන වශයෙන් නොකන්නේ උපාදාන නොකරන්නේ සුස්නා පරිතස්සන වශයෙන් නොගනි තැති නොගනි. මෙසේ තැති නොගන්නේ තිනේම පිරිනිවීම වේ. ජාතිය ක්ෂය වූවාය බබසල ගස මොමන ලදි කළයුත්ත කරන ලදි මේ රහත්ව පිරිස අනික නැතැයි දැනගනි. හරිද? එතකොට ඉතින් හෙතන සුඛ වේදනාවක් විදීන එයි අනිත්‍යයි දැනගන්නේ. නොබැස ගන්නා ලද ලදයි දැනගන්නේ. නොපිළිගන්නා ලදයි දැනගනි. ඉතින් වේදනාව දුක් වේද ඒ අනිත්‍යයි දැනගනි. බැස නොබැස ගන්නා ලදයි දැනගනි. නොපිළිගන්නා ලදයි දැනගනි. ඉතින් නොදුක් නොසුව වේදනාවක් වේනම් ඒ අනිත්‍යයි දැනගනි. නොබැස ගන්නා ලදයි දැනගනි. නොපිළිගන්නා ලදයි දැනගනි. හිතේ ඉදින් යම් සුව වේදනාවක් විඳී නම් නොබැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් ඒ නොබැඳුනේ මේ වේදනාව විඳී. ඉදින් මෙදහත් වේදනාවක් විඳී නම් නොබැඳුනේ මේ වේදනාව විඳී. හිතම කය කෙලවර කොට ඇති වේදනාව විඳිනේ කය කෙලවර කොට ඇති වේදනාව විඳී දැනගනි. දිවි කෙලවර කොට ඇති වේදනාව විඳින්නේ දිවි කෙලවර කොට ඇති වේදනාව විඳින්නේ දැනගන්න. කය විඳීමෙන් දිවි කෙලවර වන්නට පෙර තුම මිලෝදීම සියලු වේදනාව මොපිලිකන්නා ලද්දා වූ සිසිල් වන්නා වූ ස්වභාවය ඇත්තා වූ ධාතු ශරීරයේ පමණක් පිටුවන්නේය. මහණෙනි මෙසේ පුරුෂයෙක් උපමාවක් දෙනවා. උණුසුම් කලයක් කුඹල් උදුනේ නගා සම බිම තබන්නේද එහි උණුසුම වේද? ඒ එහිම සංසිඳන්නේය. කලයේ පමණක් ඉතිරුවන්නේය. කබල් ශේෂ වන්නේ මහණෙනි එපරිද්දම. ඒ කියන්නේ බලන් හදන කෙනෙක් කලයක් හදලා රස්නේ පිටින් අරගෙන කලයේ දිමින් තිබ්බහම ටිකකින් කලයේ තියෙන රස්නය එහෙම ඉඳලා යනවා. කලයේ විතරක් ඉතුරු වෙනවා. ඒ වගේ ජීවත්වෙදිම ඉදිම සියලුම වේදනාව සිසිල් වෙලා යනවා. කය විතරක් ඉතුරු වෙනවා. එතකොට එපාරෙච්චම බහාන්නේ දෙමේ මේ කය කෙලවර කොට ඇති වේදනාව විඳින්නේය. දිවි කෙලවර කොට ඇති වේදනාව විඳින්නේය. දිවිනින් කොට ඇති වේදනාව විඳීමේ දැනගනි. කය විඳීමෙන් දිවි කෙලවර වීමට පෙර ආතුව මෙලෝදීන සීල වේදනාව නොපිළිගන්නා ලද්දා වූ සිසිල් වන්නා වූ ශරීර ධාතු උපක්ෂේස වන්නා වූ. එතකොට දැන් අපි ධන දේවල් වලට ගලපන්න එපා. බුදුරජාණන් වහන්සේ අහන වික්ෂුන් වහන්සේලාගෙන් මනවින් දුක් ගෙවීම පිණිස පවතින ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නුවණින් පිරික්සන්නේ මනාව කොහොමද පිරික්සන්නේ? වික්ෂුන් වහන්සේලා කියනවා භාගතුන් වහන්සේට ධර්මයේ වැටේව භාගතුන් වහන්සේ කාල දරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එන අහන්න කියලා මේ ලෝකේ යම්තා දුක් තියෙන මේ දුක් ජාතිය නිසා වෙනව නේද කියලා. දුකට යම්තා දුක තියෙනවා මේ දුක ජාතිය නිසා, ජාතිය භවය නිසා, භවයේ උපාදාන නිසා, උපාදාන වේද තණ්හාව නිසා, තණ්හාව වේදනාව නිසා, වේදනාව ස්පර්ශ නිසා, ස්පර්ශ ආයතන නිසා, ආයතන නාම රූප නිසා, නාම රූප විඥාන නිසා, විඥානය සංකාරය නිසා, සංකාරය අවිද්‍යාව නිසා වෙනවා කියලා මේ ආකාරයෙන් අඛණ්ඩ මේ ධර්මතාව ටික පෙන්වන මේ විදිහට දකින්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ටික පෙන්නලා පෙන්වුවා අවිද්‍යාවෙන් යුක්ත යම් කිසි කෙනෙක් මේ ඔකෝ මේ ජීවිතය ඇතුලේ පෙන්වන සිද්ධිය ගොඩට බලන්න මේ රහත් වෙන දැන් දක්වා කියන සිද්ධිය අවිද්‍යාවෙන් අවිද්‍යාගතෝ භික්කවේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඝරං අභිසංකරොන්ති පුඤ්ඤාපගං හෝති විඥාන. ඒ කියන්නේ අවිද්‍යාව අනුගිය පුරුෂ පුද්ගලයාට අවිද්‍යාව අනුගිය පුද්ගලයා පුඤ්ඤාභිසංකාර කරනකොට එයාගේ විඥානය පුඤ්ඤාභිසංකාරයේ පිට. අවිද්‍යාව අනුගිය පුද්ගලයා අපුඤ්ඤාභිසංකාර රැස් කරනකොට විඥානය අපුඤ්ඤාභිසංකාරයේ පිට. ආනයජ්ජාභිසංකාරයේ රැස් කරනකොට ආනිජ්ජාභිසංකාරයේ පිට. නේද? ඊට පස්සේ යතෝ විකේ විකුණ අවිච්ඡා වහිතා හෝති විච්ඡා උපන්. දැන් මේ මරණය පස්සේ සිද්ධිය ගැනද කියන්නේ කියන එක හොඳට බලන්න. යම් කලක මහණෙනි භික්ෂුවට අවිද්‍යාව ප්‍රහීන වෙයි, විද්‍යාව උපන්නා වෙයි. එතකොට යම් කලක භික්ෂුවකට අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව උපන්නා නම් විද්‍යා විරාග අවිද්‍යා විරාග විචුප්පාද අවිද්‍යා විරාගයෙන් විද්‍යාව ඉපදීමෙන් නේව පුඤ්ඤාභි සංකාරං අභිසංකරෝති. එයා පුඤ්ඤාභි සංකාරයන් රැස් කරන්නේ නැහැ. න අපුඤ්ඤාභි සංකාරං අභිසංකරෝති. එයා අපුඤ්ඤාභි සංකාරය රැස් කරන්නේ නැහැ. න ආනිච්ඡාභි සංකාරං අභිසංකරෝති. ආනිච්ඡාභි සංකාරය රැස් කරන්නේ නැහැ කියලා පෙන්නලා තමයි එයා මේ විදිහට කර්ම රැස් කරන්නේ නැහැ. යම් වේදනාවක් විඳිනවා නම් සැප හෝ දුක් හෝ උපේක්ෂා ඒ හැම වේදනාවක්ම අනිත්‍යයි කියලා දන්නවා. ඒ වේදනාවේ තමන් ඇලිලා නැහැ, ඒ වේදනාවේ ගැසගෙන නැහැ. විරක්ත වූ මනසකින් මේ වේදනාවම විඳිනවා. කය කෙලවර කොට ඇති, දිවි කෙලවර කොට ඇති වේදනාවම විඳිනවා. මෙලවදීම සියලු වේදනාව සිසිල් වීමට යනවා. මේ ශරීරයේ පමණක්ම ඉතුරු වෙනවා කියලා දර්ශනයක් වෙනවානේ. දැන් මොන හොතට බලන්න. ඊගවට බුදුජානක මහන්සේ තව ලං කළා වෙනවා. තංකි මඤ්ඤත භික්ඛවේ මහණනි ඒ කුමක් සිතව දුනු බලා. තංකි මඤ්ඤත භික්ඛවේ මහණනි නබල කුමක් සිතනවද? අපි නිකෝ කීනාසෝ භික්ඛු. මහණෙනි සීනාසරව භික්ෂුව, සීනාසරව භික්ෂුව කියලා කියව කාටද? රහතන් වහන්සේට. මේ මරණය පස්සේ එකක්ද, එහත කිම්බද දෙකක්ද, පෙර ජීවිතයකද කියන්නේ? අදිට තමයි. තංකි මඤ්ඤත භික්ඛවේ මහණෙනි ඒ කුමක් මොල සිතවද? අපිටිකෝ කීනාසෝ භික්ඛු මහණනි මේ ක්ෂීණාශ්‍රය භික්ෂුව භික්ෂු පුඤ්ඤාපි සංස්කාරං වා අභිසංකරේ පුඤ්ඤාපි සංස්කාරං වා රැස් කරනවද නෝ හේත පුඤ්ඤාපි සංස්කාරං වා අභිසංකරේ පුඤ්ඤාපි සංස්කාරෝ රැස් කරනවද අපුඤ්ඤාපි සංස්කාරං වා අභිසංකරේ අපුඤ්ඤාපි සංස්කාරේ හෝ රැස් කරනවද ආනංජ්ජාපි සංස්කාරං වා අභිසංකරේ ආනංජ්ජාපි සංස්කාරේ හෝ රැස් කරනවද මහණේ නුඹල කුමක් සිතවුද මේ සීනාස්ව භික්ෂුව නැත්නම් රහතන් වහන්සේ පුඤ්ඤාව සංකාරෝ අපුඤ්ඤාව සංකාරෝ ආනිච්ඡාව සංකාරයෙන් රැස් කරනවා නෝ හේතවන්තේ නෑ ස්වාමී සබ්බසෝවන සංකාරේසු අසති සංකාර නිරෝධා අපිනකෝ විඥානං පඤ්ඤායති සියලුම ආකාරයෙන් සංකාරය නැති කලෙහි සංකාර නිරෝධයෙන් විඥානයක් වෙන්නේ දැන් පරිසම්පදේ තියෙන ඔක්කොම අංග ටික ගන්න. දැන් රහතන් වහන්සේගේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්ඡාභි සංකාර තියෙනවද කියලා නෑන්නේ. නෑ කියනවා. නොහෙතපත්ති. හොඳයි. සංකාර නිරුක්තුම සංකාරපත්තෙන් පෙන්නේ විඥාන. පරිසම්පදේ පෙන්නන තකරච්ච විඥාන කියන මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයක් තියෙන්නේ. එතකොට සබ්බසෝවන පන සංකාරේසු අසති සංකාර නිරෝධ අපිනකෝ විඥාන පඤ්ඤායති සියලු ආකාරයෙන් සංකාරය නැති කලෙ සංකාර නිරෝධයෙන් විඥානේ වෙන්නේද අර ඉතල කිව් විඥානේ වෙන්නේද කියලා මොහිතබ්බත්තේ එතකොට ක්ෂීණාස්ව රහතන් වහන්සේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර අනිච්ඡාපි සංකාර කරන්නේ නැහැ නොකරයිනම් මේ සංකාර නිරෝධයෙන් සංකාර නැති වුණාට නැති වීම නිසා චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියන මේ විඥාන ටික පෙනේද කියලා අහන නෑ දැන් මරණය පස්සේ කතාව සංකාරපච්ච විඥාන පෙර කතාව දැන් කතාව අනාගත කතාව ගන්නවා ධර්ම ධාතු විතර කියලා කියන්නේ හිත කියන්නේ සියලුම ආකාරයෙන් සංකාර නැත්තම් මේ විඥානය කියන එක දැන් සංකාර නැතිලා පස්සේ විඥාන නැති වෙනවද? නැහැ. සංකාර නැති වුණොත් මේ විඥාන ටික කවදාවත්ම පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. හරිද? සබ්බසෝවාපන සංකාරේසු අසති සංකාර නිරෝධා විඥානං පඤ්ඤායති නොහෙතපත්ති. විඥානේ පෙනෙයිද නැත ස්වභාවයෙන්. සබ්බසෝවාපන සංකාර විඥානේ අසති විඥාන නිරෝධා අපිනකෝ නාම රූපම් පඤ්ඤායති සියලු මාකාරේ විඥානේ නැතිකල්ලි විඥාන නිරෝධෙන් නාම රූප වෙන්නේ කියලා නොහිතපත්ති සබ්බසෝවා පන නාම රූප අසති නාම රූපේ අසති නාම රූප නිරෝධා සලායතන පඤ්ඤායති සියලු මාකාරේ නාම රූප නැතිකල්ලි නාම රූප නිරෝධි සලායතන වෙන්නේ කියලා නැහැ නොහෙතපත්ති සබ්බසෝවාපන සලායතන යසත් සලායතන නිරෝධ අපිනකෝ පස්සුපඤ්ඤායති සලායතන නැත්තම් ස්පර්ශයක් වෙන්නේ නැහැ සබ්බසෝවාපන පස්සේ අසති පස්ස නිරෝධ අපිනකෝ වේදනාපඤ්ඤායති සියලු ආකාරයෙන් ස්පර්ශයක් නැත්තම් ස්පර්ශ නිරෝධි වේදනාව කෙනේ සබ්බසෝවාපන වේදනා යසති වේදනා නිරෝධ අපිනකෝ තණ්හා පඤ්ඤායති සියලු ආකාරයෙන්ම වේදනාව නැතින වේදනා නිරෝධි තණ්හාවක් නැහැ නොහෙතපත්ති නැසුවා සබ්බසෝපන තණ්හා යසති තණ්හා නිරෝධා අපිනකෝ උපාදාන පඤ්ඤායති සියලු ආකාරයෙන් තණ්හාව නැතිවීමෙන් තණ්හා නිරෝධි උපාදානයක් වෙන්නේ නැසුවා සබ්බසෝවාපන උපාදානේ අසති උපාදාන නිරෝධා අපිනකෝ බහුවපඤ්ඤායති සියලු ආකාරයෙන් උපාදානය නැති කලී උපාදාන නිරෝධි බව වෙන්නේද නැත ස්වාමී සබ්බසෝවාපන භවයේ අසති භව නිරෝධා අපිනකෝ ජාතිපඤ්ඤායති සියලු ආකාරයෙන් භවය නැති කලී භව නිරෝධී ජාතිය වෙන්නේද නැත්සෝ සබ්බසෝවාපන ජාති අසති ජාති නිරෝධා අපුනිකෝ ජරා මරණ පඤ්ඤායි නොහිතබ්බති
සාදු සාදු කෝ භික්කවේ ඒව මෙතං භික්කවේ නේතං අඤ්‍යත සද්ධත ඒව මෙතං භික්කවේ අදිමුච්ඡත නික්ඛංකා එත්ත හෝත තිබ්බ විචිකිච්ඡා ඒසේවන්තෝ දුක්ඛසාති සාදු සාදුකෝ මහණෙනි මහණෙනි මැනවි මේ මෙසේමයි මහණෙනි අනෙක් ආකාරයක් වෙන්නේ නැහැමයි මැනවිදී මහණෙනි මේ මෙසේමයි අන්තරයක් නෙවෙයි මහණෙනි මේ මෙසේ යයි අදාව නිශ්චයද දෙමිනු මේ එන්දියා
මෙහි සැප නැත්තෝ වව පහව විචිකිච්ඡා ඇත්තෝ වව මේම දුක් කියලා එතකොට මට මේ පරිභවන් කියන සූත්‍රය දෙන්න ඕනේ. එක කාරණාවක් මතක් කරගන්න. මේ සූත්‍රයෙන් කියනවා බොහෝම වැදගත් ඉස්තරයක්. මේක මේ මරණය පස්සේ සිද්ධියක් හෝ මරණයට පෙර සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. මේ ජීවිතේම යම් කිසි කෙනෙක් අවිද්‍යාව දුකල විද්‍යාව උපදවා ගත්තාම ජරා මරණ දුකෙන් නිදහස් වෙලා ජීවිතය තුළම නිදහස් වෙලා ඉන්න දර්ශනයක් මට පෙන්නන්නේ. මේ පටිසම්පද සිද්ධියම පෙන්නන්නේ ජරා මරණ සෝක පරිදේ දුක දුක්නස්ස පායාසයන්ගේ නිදහසේ දර්ශනයක් වෙනවා. ඉතින් මම මේක කියන්න ගියොත් මට බලේ බුදුදහම වෙනස් කරනවා, වෙනස් කළා අර්ථ විවරණ කරනවා කියලා. මම ඕගොල්ලන්ටම අදහසක් කියන්න ආවේ. මේක මම දන්න මම පටිච්චසමුප්පාදය අධ්‍යයන යම කියනවා නෙවෙයි. නමුත් ධර්මය ගැන බලන්න උගලට අමුතු ඇහක් පෙන්වන්න මට ඕනේ. අද මේ අවුරුදු සිය දහස් ගානක ඉඳලා මේ ධර්මය ආරම්භය ලෝකේ අර්ථයක් තියෙනවා. අපි අද තේරුම් අරගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක අවබෝධ හිතන්නේ නැහැ බලන්නේ නැහැ ඔහිම කහගෙන යනවා. නමුත් මේ බුදුදහමේ ගැඹුරු දර්ශනාත්මක පැත්තට ඇවිල්ලා මේ පිටක දිහා බලුවාම ආද තියෙන අදහස් ටිකක් පරස්පරයි කියලා මට හිතෙනවා. මම ඒක කෙටිය මතක් කළොත් අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාතිය දක්වා පටිච්චසමුප්පාදයේ අංග 12ක් තියෙනවා. මේ අංග 12 අද අපි දකින්නේ කාල තුනකින් කොටස් 4කින් ආකාර 20කින් එක එක විදිහට බෙදලා නව ත්‍රිපිටකයේ තුල කොතනකවත් මේ අංග 12 බෙදන්න කියලා නැහැ. අපි උදාහරණයක් ගත්තොත් අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාතිය දක්වා තියෙන අංග 11යි. මේ අංග 11 අපි බෙදනවා අවිද්‍යා සංකාර පෙරයි, විඥාන නාම රූප සලයන්තන පස්ස වේදනා වර්තමානයි, තණ්හා උපාදාන වර්තමාන හේතුයි, ජාති ජරා මරණ අනාගතයි කියලා මේ වගේ බෙදනවා. නමුත් ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාද විවරණය මැනවින් බැලුවාම හරි පරස්පරයක් එනවා. මේ ගත වෙන ජීවිතය ඇතුළතින්ම අවිද්‍යාව නිරුද්ධ කළ සලායතන නිරෝධයට මඟ කියන දර්ශනයක් ලැබෙන්නේ. හැමදාම අපි පටිච්චසමුප්පාදයේ අංග ටිකක පිළිතුරලා ඉන්න සිද්ධියක් තමයි ලැබෙන්නේ. ජරා මරණ දුකෙන්
මේ ජීවිතයේම ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න අපිට තැනක් පෙන්වන්නේ නැහැ. ඒක ඔයාලට තේරෙනවද නැහැ. නමුත් මම අපි පිටකේ බැලුවා පටිසම්භිදා මාර්ගයේ ඥාන කතාවල ධම්මටිති ඥානේ බලන්න. ඒ ධම්මටිති ඥානෙට කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා. ත්‍රිපිටකයේ තුල පටිච්ච සම්පදායේ කාල තුනකින් බලන්න පෙන්නන කොට්ටාස හතරකින් බලන්න පෙන්නනවා. හැබැයි මේ විදිහට නෙවෙයි. මේකෙම තව ඉස්සරහට තියෙනවා. මම ඔයගලට තව මේකට මම අදහස් කියන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එකයි මට කියන්න ඕනේ කියන්නේ. තව කාරණාවක් මම කිව්වොත් මේ පුතේම තියෙනවා ဒုတိය ඥානවත්තු සූත්‍රය. දෙවනි ඥානවත්තු සූත්‍රය බලන්න. දෙවනි ඥානවත්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සප්ත සත්තරීවෝ භික්කවේ ඥානවත්තුනි දේසිස්සාමි තන්සුනාත කියලා. මහණෙනි නුඹලට පටිච්ච සමුප්පාද ආරම්භය සත්‍යත්‍ය ඥානයක් වෙනනවා. සත්‍ය සත්‍ය ඥානවත් වූ පටිච්ච සමුප්පාද ආරම්භය ඥාන 77 එදලා තියෙනවා. අන්නේ ඥාන 77 ටිකක් අරගෙන බැලුවොත් මේ පරිවිමංසල සූත්‍රෝගේ සූත්‍ර අරගෙන බැලුවොත් පච්ච පරිකා ඥානේ ධම්මටිති ඥානේ වගේ ත්‍රිපිටකයේ තියෙන ඉති අරගෙන බැලුවාම පටිච්ච සම්පදායේ මේ අංග 12 කඩන්න දෙන්නලා නැහැ, කඩන්න බෑ. අංග 12ම එකින් එකට සම්බන්ධ වෙච්ච දර්ශනයක් වෙනවා. කවදාම හරි කොතනක හරි පොඩි වැරදීමක් වෙලා තියෙනවා කියන එකක් විතරයි මට නම් දැනෙන්නේ. පටිච්ච සමුප්පාදයේ තුන් කාලෙන් බලන්න කිව්වහම අංග 12 තුන් කාලෙන් කඩන්න බලුගේක. නමුත් පිටකේ ටික මේක මම බුදුදහම වෙනස් කරන්න හදනවා කියලා මට බය නැහැ. මම දැන් දෙන්නම්. මම හැමදාම කියන දේක් තියෙන මම බණ කියනවා නෙවෙයි, මම හිතන් උගන්නන එකක් මම කරන්නේ කියන එක. දැනුත් මම බණ කියනවා නෙවෙයි හිතන් උගන්නන එකක් කියන්නේ. මේ පිටකේ තියෙන දැන් කියන්නේ ඕගොල්ලෝ පිටකේ බලන්න. බයින්න මට නෙවෙයි පිටකේට. මොකද පිටකේ මෙහෙම තියෙනවා. ඔයගොල්ලෝ කියනවා නම් කාල තුන බෙදන පටිසම්පාද අංග 12 තුනට බෙදන්න පුළුවන් කියලා කියන මතකයේ ඉඳගෙන මම කියන එක දැල්වෝ වැරදි. ඒක වැරදි කියන එක අයිති විදි පිටකේට. පිටකේ දෙන්නවා ධම්මටිති ඥානයේදී තුන් කාලෙන් බලන්න කියන එක. අතීතයේදී අවිද්‍යාව නිසාම සංඛාර වුණා. අවිද්‍යාව නැති වෙනකොට සංඛාර නැති වෙනවා. අනාගතයේදී අවිද්‍යාව නිසාම සංඛාර වෙනවා. අවිද්‍යාව නැති වුණා සංඛාර නැති වෙනවා. වර්තමානයේදී අවිද්‍යාව නිසා සංඛාර වෙනවා. අවිද්‍යාව නැති වුණා නැති වෙනවා කියලා අංග 12 තුන් කාලෙන් බලන්න උගන්නන්නේ ඔහොම පිටේ. අංග 12 වුණාට වඩන්න කියන එක නෙමෙයි කියන්නේ. ධම්මටිති ඥානය. කොට්ටාස හතරට උගන්නන්නේ කොහොමද? අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙනවා. අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරය ඇති වෙනවා. අවිද්‍යාව පටිච්චව සංස්කාරය ඇති වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරය ඇති වෙනවා කියලා මේ ආකාර හතරකින් බලන්න කියලා දෙන්නා. මම ඒකෙද කිව්වේ ඊගාවට මම මතක් කරන්නම්. ඒක මම මේ කිව්වේ අදහසක් නෙවෙයි කියන්නේ. සංයුක්ත නිකායේ දෙකේ අභිසමය සංයුත්තේ ဒုတိය ඥානවත්තු සූත්‍රය. මේ සූත්‍ර මම කියන්නේ මේ සටහන් කරගන්න ලියාගන්න බලන්න. ဒုတိය ඥානවත්තු සූත්‍රයේ මෙන්නනවා මහන්නේ පටිච්ච සමුප්පාදයේ අරභය සත්‍යත්‍ය ඥානයක් නුඹලට පෙන්නන ඥාන 77. කොහොමද ඥාන 77 එකක් ගත්තොත් අතීතයේදීත් අවිද්‍යාව නිසාම සංඛාරය ඇති වෙනා අවිද්‍යාව නැතිවීමමයි සංඛාර නැති වුනේ කිව්වහම ඥාන වර්ගයද දෙකයි. අවිද්‍යාව නිසාම සංස්කාර ඇති වෙනවා, අවිද්‍යාව නැතිවීමම සංඛාර නැති වෙනවා කියද දෙකයි. අනාගතයේදී අවිද්‍යාව නිසාම සංස්කාර ඇති වෙනවා, අවිද්‍යාව නැති වෙනකොටම සංස්කාර නැති වෙනවා. එතකොට කීයද? අතරයි. වර්තමානයේදී අවිද්‍යාව නිසාම සංස්කාර ඇති වෙනවා, අවිද්‍යාව නැති වීමම සංස්කාර නැති වෙනවා. එතකොට කීයද? හයයි. අවිද්‍යාව නිසාම සංස්කාර ඇති වෙලා අවිද්‍යාව නැති වෙනකොට සංස්කාර නැති වෙනවා කියලා දන්නා වූ නුවණක් තියෙනම් හේද අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දන්නවා. එතකොට හතයි. ඒ විදිහට අවිද්‍යාවෙන් සංකාරයට, සංකාරයෙන් විඥාණයට, විඥාණයෙන් නාම රූපයට, නාම රූපයෙන් සලආයතන, සලආයතනෙන් පස්සේ පස්සේ වේදනාවට, වේදනාවෙන් තණ්හාවට, තණ්හාවෙන් උපාදානයෙන් භවයට, භවයෙන් චාතියට කියලා අවිද්‍යාවේ ඉඳලා ජාති අතීතයේදී ජාති නිසාම ජරා මරණ දුක ඇති වුණා. මේ විදිහට අවිද්‍යාව ඉඳලා ජාතිය දක්වාම ජරා මරණ දුක දක්වාම මේ කාරණා 11 එකකට හඳගා එකකට හඳගාන කාරණා 11ක් තිබ්බොත් කීයද? 77යි. මෙන්න මේ සත්‍යත්‍ය ඥානය ඇති කරගන්න කියන පටිච්චසම්පාදේ. දැන් මට තියෙන ප්‍රශ්නේ. පටිච්චසම්පාදේ අරමේ ඥානවල 77ක් අපි ඇති කරගන්නේ කොහොමද? අංග 12 තුනට කැඩුවෝ. අතීතයේදීත් අංග 12ම අංග 11ම යෙදුණා නම්, වර්තමානයේත් අංග 11ම යෙදෙනවා නම්, අනාගතයේත් අංග 11ම යෙදෙනවා නම් විතරයි නේද මේ පටිච්චසමුප්පාද සත්‍යත්‍ය ඥානය ගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. අවිද්‍යා සංකාර පෙරයි කියලා ගත්තොත් විඥාන නාම රූපලාදින පස්ස වේදනාව තණ්හා උපාදාන බව වර්තමානයි කියලා ගත්තොත් ජාති ජරා මරණ අනාගතයි කියලා අංග 12කට ලගත්තොත් මට කියන්න සත්‍යත්‍ය ඥානයක් ලබන්න පුළුවන්ද කියලා. අතීතයේදී විඥානයේ නිසාමයි නාම රූප උනේ, විඥාන නැතිනොත් නාම රූප වෙනවා, නාම රූප නිසාමයි සලආයතන උනේ, නාම රූප නැතිනොත් සලආයතන නැති වෙනවා කියලා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටම ඔක බලන්න පුළුවන්ද? අවිද්‍යා සංකාරයේ පෙරයි විඥාන නාම සලආයතන පස්සේ වේදනා කියන පහ විතරක් වර්තමාන විභාගයට ගන්නවා. ඒකයි මම කිව්වේ මේ සූත්‍ර උගල බලන්න. අපිට උනත් අවුරුදු ගාන කාපු අදහසක් එකපාරට බහැර කරන්න බෑ. ඉස්සෙල්ලා ඒ මතින් තමයි එන්න වෙන්නේ. මම මේ පටිසම්පාදයේ වර්තමානයේ තුල පෙන්වන ආකාරයට සාධාරණයක් ඉෂ්ට කරන්න මම බැලුවා. බලලා තමයි මම අපකහව කුමා. ඒව වැරදි නෑ. නමුත් යෙදෙන තැන් වල විසමතාවයක් පෙනෙනවා. නමුත් මට අද දවසේදී පෙනෙන එක දෙයක් තියෙනවා. මේ පරිවිමර්ශන සූත්‍රයේදී පවා බැලුවාම පෙනෙන්නේ මේ පටිච්චසමුප්පාද අංග ටිකෙන් පවත්වන්නේ පෙන්නන්නේ අපේ ජීවිතයක දුක කියන එක ජරා මරණ දුක අම්මා තාත්තා දුව පුතා කියන තැන අද අපිට ආපු දුක නිර්මාණය වෙච්ච හැටි මේ ජීවිතයේ මේ අවිද්‍යාව ප්‍රබෝධ කරන අපි දුක් විඳින තැන මේ දුක් නිරුද්ධ වෙන්න මෙන්න මේ දර්ශනය අවිද්‍යාව නැති තැනින් ආරම්භ වෙන දර්ශනයක මේ ජීවිතයේ මේ දුක් නිරුද්ධ වෙන සීතියක් වෙන්නන්නේ. අංග 11 මේ ජීවිතයේ ඇතුළත සීතියක් වෙන්නන්නේ කියන එක. ඉතින් මේක පටිසම්පාදයේ වෙනස් කරනවා කියලා මට අනුවාරින් باندې නමුත් මම වෙනස් කරන්නේ නැහැ. මම හැමෝටම කියන මේ ගැන බලන්න කියලා. මේ ගැන අදහසක් කියනවා. මොකද මෙහෙම නාවෝ මේ පටිසම්පාදයේ විද්‍යමාන වෙන්නේ. හොතට බලන්න පටිසම්පාදයේ විභාගය. පටිච්චසමුප්පාදයේ විභංගයේ පෙන්නනවා අවිද්‍යාවච්ච සංඛාර කියන්නේ මොකද්ද? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිච්ඡාවි සංඛාර. ඊට පස්සේ කුසල හෝ අකුසල හෝ අනිච්ඡාවි සංඛාර. ওই සංඛාර උපදින තැන් කර්ම. කර්ම උපදින තැන් බලන්න ධම්ම සංඛාර. මම මේව කළා දින පරේෂණය. කුසල සිතක් හෝ අකුසල සිතක් ගන්න ධම්ම සංඛාර. යස්මින් සමයේ කාමෝචර කුසල චිත්තං උප්පන්න හෝති සෝමනස්සාවත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර රූපාරමණං වා සද්ධාරමණං වා ගන්ධාරමණං වා රසාරමණං වා පොට්ටබ්බාරමණං වා ධම්මාරමණං වා යඤ්ඤං වා පනාරම්භ තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තෝ හෝති කියලා පරිසම්පදේ පෙන්වන අවිද්‍යාව කර්ම ඇති වෙනවා. ඊට පස්සේ කර්ම ඇති වෙන සිතක් බලවම රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ රස හෝ ධර්මාරම්මණය කරනකොට කර්ම කරනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ පටිච්චසමුප්පාදේ සංඛාර පත්‍ය විඥාන කියනකොට බලන්න පෙන්නන විඥානටි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මන විඥාන. අපි සංඛාර පත්‍ය විඥාන කියලා එක ප්‍රතිසන්දි සිතක් ගැන විතරයි කතා කරන්නේ. ප්‍රතිසන්දි සිතක් කරගෙන විඥානපච්ච නාම රූපච්ච සලආයතන කියලා එකක් කතා කරනවා. කතා කරන ඊට පස්සේ චක්කු විඥාන සෝතු විඥාන ඊට අනුගතව උපදිනවායි කියලා කියනවා. එක සිතකට විතරක් විඥානයේ නිසා නාම රූප වෙලා ආයතන හැදෙනවා. අනිත් සිතවලට විඥාන නිසා නාම රූප හැදුනට පස්සේ විඥානය උපදින්නේ කියන එකක්. නමුත් මේ පිළිපෙන්නන්නේ සම්පූර්ණ ජීවිත ජීවිතන ජීවිතයේ විදියට විඥාන සංකල්පච්ඡයෙන් උපදින විඥාන දෙක වෙනු මොකද්ද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මන විඥාන. විඥානපච්ඡය නාම රූපම් කියනකොට දෙපැත්තට වෙනවා. කොහොමද? නාම රූපම් කියනකොට. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පෙන්වනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා පෙන්වනවා. මනසින් රූපේට ධූපෙත් මනසට කියලා දෙපැත්තට පෙන්වනවා. නාම රූපය කියලා. සමායතන කියනකොට ආයතන හයකට වෙන්නන්නේ. නාම රූපත්වයෙන් සමායතන කරනකොට චක්කු සෝත ගාන ජීව කාය මන කියන ආයතන හයම පෙන්වනවා. ස්පර්ශ කියනකොට චක්කු සෝත ගාන ජීව සම්පස් ගාන සම්පස් ආය සම්පස් මොනවා වේදනා චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සෝත සම්පස්යෙන් උපන්න වේදනා ගාන සම්පස්යෙන් උපන්න වේදනා ජීව සම්පස්යෙන් උපන්න වේදනා කාය සම්පස්යෙන් උපන්න වේදනා මන සම්පස්යෙන් උපන්න වේදනා තමහ ගන්නකොට රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ආයතන හය උපාදානයේ හතර උපාදානයේ භවය පිටන කාම භව දැන් ඔබට මම කියන එක ගන්න එපා. එතකොට මට باندې මම අමුතු ගණක් කිව්වා කියලා. ඕගොල්ලෝ බලන්න. හැබැයි මම අදහස ඉදිරිපත් කරන්න. අදහස ඉදිරිපත් කිරීමේ හැකියාව කාටවත් තියෙනව නැහැ. එතකොට නමුත් ඒ අදහසටවත් ගොනු වෙන්න එපා. හිතන්න. මම හැමදාම කියන දෙයක් තමයි මම කරන්න හිතන්න උගන්නන එකක් කියලා. ගතා ගතිකව අපි යම්කට ගැතිලා හිතන්න නැතුව ගැතිලා හිතන්න නැතුව හොඳට හිතන්න ඕනේ. මේ හිතන නව චින්තාවලියට වර්තමාන තියෙන සිද්ධාන්තයේ පරස්පරකම් තියෙන්න පුළුවන්. නමුත් පිටකේ තියෙන ධර්මතාවය දිහා බලාගෙන අපි හිතුව. අපි නිකම් හැම කිව්වොත් මට තේරෙනවා මෙහෙම. දැන් ඇස් ඉදිරිය පිටත අපිට රූපයක් හම්බ වෙනවා කියන්න. මොන දැන් මේ විපාක නාම රූප දෙක. හරිද? මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා මේ විපාක නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා මම මොනව හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේ නාම රූප දෙකට මම හිතන්නේ රූපෙට කියන අදහසෝ හිතන්නේ නාමෙට කියන අදහසෝ මේ හිතන කියන කරන දේවල් රූපේ හෝ නාමේ හෝ පිට ලබන විදියට නාම රූප දෙකේ පිටීම ලබන විදියට මම මොනව හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේ පිළිෙන දෙයක් මම කියන්නේ මේ අවිද්‍යාවච සංඛාරක. එහෙම හිතුවෝ මේ අරමුණ ගැන මට විඥානය පිටනවා. මේ අරමුණ ගැන දැනුමක් ඇති වෙන එකට කියන චක්කු විඥානය කියනවා. දැනගත්තාම දැනගත්ත නාම ධර්ම අරමුණු කරලා හිත මේ ආයතනයට බැස ගන්නවා. විඥානපච්ච නාම රූප. එතකොට සලආයතන ඇහැ උපදිනවා. සවිඥානික ඇහැට රූප ස්පර්ශ වෙනවා. එතකොට රූපේ විඳිනවා. ඒ ආරම්භය රූප තණ්හාව ඇති වෙනවා. ඒකට උපාදාන වෙනවා. අපි එතනින් අහකට ගියාම දැකපු රූපේ අපිට ඉතුරු වෙන භවය හැදෙනවා. ඊට පස්සේ එහෙමයි අපිට ජරා මරණ දුක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි කියමු කනට සද්දයක් ගැටෙනවා. කනට සද්දයක් ගැටෙනවා. කන සද්දයක් ගැටෙන තැන කියන්නේ විපාක ඥාන රූප දෙය. අපි සද්දය අරබය හිතන ඒ හිතන එක සද්ද ආරම්භය තියෙන නාම රූප දෙකට අයිති කියලා. සද්ද රූපයට හෝ සද්ද සංඥා වේදනා සංඥා සංකාරයට හෝ බෙදලා හිතින් ගිහින් කෙරුවොත් අවිද්‍යාවච්ච සංකාර. කණු උකාරණව කරගන්න. එහෙම වුණොත් ඒ අරමුණ ගැන මට දැනුමක් ඇති වෙනවා. අර මං කිව්වේ අපි රූපයක් ගැන ගහගත්තේ නැත්නම් අපි දන්නේ නැහැ කියලා. අපි මේ සද්දය ගැන හිතුවෝ ඉතනදී සද්දේට ගැට ගැහුවොත් තමයි අපි යම ධර්මයක් ගැන විඥානේ පිටන පොල් කියනකොට ඔයගොල්ලෝ තේරුණා කියන්නේ විඥානේ පිටන. සද්දය ගැන දැනුමක් ඇති වුණොත් විඥානේ පිටන. විඥානේ පිටියොත් මොකද වෙන්නේ? නාම ධර්ම අරමුණු කරලා හිත රූපෙට බැස ගන්නවා. ඒ හිත තමයි සෝතේ කන හැදේ. ඒක මේ ආයතනයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ. අරමුණ කරුණ ගන්න වෙන සිද්ධියක් නේ. කන හැදෙන හින්දායි සවිඥානික කන්න සත්‍ය ගැටෙනවා. ඒ සෝත ස්පර්ශය තමයි අපි විඳින්නේ. විඳාම සත්‍ය තණ්හාව ඇතෙනවා. ඒකට අපි උපාදාන වෙනවා. භවය හැදෙනවා මොකද්ද? මෙන්න මෙහෙම අපරදේව මහත්යගේ සද්ද තියෙනවා, නන්දාවලනේ මහත්යගේ සද්ද තියෙනවා කියලා බාහිර සද්දාගන්ගේ අපිට දැනුමක් ඉතුරු කරලා මේ සිද්ධාන්තය අතහැරෙනවා. ඔය විදිහට භවය ඇතිතා තිබුණොත් නවත නවත ජරා මරණ දුක්ඛයට පුළුව ශේස්ත්‍රයේ වෙන්නේ අපිට දුක එන්නේ ওই භවපච්චය ජාති භවයේ තියෙන නිසා ජරා මරණ දුක් උපදින්නේ අපිට. ඊට පස්සේ සත්‍ය අර්ථය භවයේ හතරේ ඊටික අතහැරේ. ඊට පස්සේ නාසයට ගන්ධයක් ගැටෙනවා. එතන තාම අපේ විඥානය පිටලා නැහැ. ඒ ගන්ධය කියන දැනුමක් අපිට නැහැ. නාසයයි ගන්ධයයි දෙක ගැටීම නිසා ස්පර්ශ උපන වේදනා සංඥා ඇති විපාක නාම රූප දෙක. ඒ ආරම්භය මම යමක් හිතනකොට කියනකොට කරනකොට ගන්ධ රූපයට හෝ ඒ උපන්න ස්පර්ශ උපන ධර්මතා වලට බැඳලා මම හිතන්නේ කියන්නේ කරන්නේ මගේ විඥානය කරනවා. එතකොට අවිද්‍යාවච්ච සංකාර. හිතුව අරමුණේ විඥානේ පිටන ගන්ධය ගැන දැනුමක් ඇති වෙනවා මට ගාන විඥානේ පිටන. තිබුණොත් ගඳ සෝත අරමුණු කළා විඥානය ආයතනට බැස ගන්නවා. රූපෙට බැස ගන්නවා. ආයතනට රූපෙට බැස ගන්නවා. ආපදාර පසුමු කළා රූපෙට බැස ගන්නවා. එතකොට නාසය හැදෙනවා ගාන ආයතන. එතකොට සවිඥාන ගාන ආයතනට ගන්ධය ස්පර්ශ වෙනවා. ඉස්පර්ශ රූප ආරම්භ වෙනවා. සබ්දතත් ගන්ධතත්හව ඇති වෙනවා. උපාදාන වෙනවා. මෙහෙම ගන්ධ තියෙනවා කියලා බාහිර නිමිත්තක් හඳුනන තමයි මේක අතහැරෙන්නේ. දැන් මේ හැම එකකින්ම භවය හඳුන යතහැරෙන්නේ. මෙහෙම රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා. මෙන්න මේ වගේ ජීවිතයේ සිතාර ආයතන හය පුරා ජරා මරණ දුක් විඳින ශේත්‍රයේ හදන වැඩ පිළිවෙලක් මේ අවිද්‍යාවෙන් කරන්නේ. ඉතින් මේක මට තේරෙනවා. නමුත් ලෝකේට අමුතු දර්ශනයක් කිව්වා වෙනවා මම. නමුත් ඇත්තටම පාටික සම්පාදයේ කියන්නේ මෙහෙම සිද්ධියක්. මේ ස්පර්ශ ආයතන හයටම තියෙන සිද්ධියක්. යම් කලක අවිද්‍යාව නිරුද්ධ වුණා. මේ පිනෙන අරමුණේ විපාකයි ඇත්ත ඇති හිතිය දැක්කොත් මට පිනෙන දේ අරබයා හිතී කීන් කිරින් කරන්න බෑ. හිතන්නේ කියන්නේ කරන්නේ මම හිතලයි කියලා දැක්කොත් මම හිතන කියන කරන දෙයට මේ පිනෙන විපාක නාම රූප දෙකට බැඳෙ නැත්තම් අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරුද්ධ කරන මේ හිතන කියන කරන දේ හිතී කීන් කිරීම පස්සේ නිරුද්ධ වෙනවා. නිරුද්ධුන මේ අරමුණ අරමුණ මට විඥානේ පිටින් නැහැ. මේ රූපේ මෙහෙම කටට දැනුම නැහැ. එහෙමනම් මේ රූපය අරමුණු කළා ඇහැට හිත දැස ගන්නවා කියන එක අපි අරමුණු සිහි කරලා හොයන්න යනවා කියන එකක් නැහැ. එහෙමනම් මේ ඇහැ හැදෙන්නේ නැහැ. එහෙමනම් චක්කු සම්පස්සේ එහෙම උප වේදනාව තණ්හාව රූප දැක්කට පස්සේ මෙහෙම රූප තියෙනවා කියන බිම්මක් ඉතුරු වෙන්නේ භවයේ නැහැ. එහෙමනම් ජාති ජරා මරණ තියෙන රූපයක් මුල් කාරණාව කරගෙන මව වරුණා පියා වරුණා සහෝදරය වරුණා කියලා බාහිර ඉන්න කෙනෙක්ගේ මැරීමේ පරිවිඩේ අහන්න දකින්න බලන්න බෑ මට. එහෙනම් මව වල පියා වල සහෝදරය වල දුක එහෙම බලලා විඳින්න පුළුවන් වෙන්නේ මට එහෙම දේවල් ඉතුරු වෙලා තිබුණා. මව වල පියා වල දුක පිළිබඳ සම්පතෙන් ඒ ජනවරක පහිටිය මට ලැබෙන්නේ සත්‍ය අරබය මට ජරා මරණ තිබුණා ඉතුරුලා භවයේ තිබුණා. ඉතින් මම දකින්නේ මේක පැහැදිලිව පෙන්නනවා නම් සීනාසෝ රහතන් වහන්සේ පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිච්ඡාවි සංකාර කරන්නේ නැහැ කියන එක. සංකාර නිරෝධයෙන් මේ විඥාන නිරුද්ධයි ආගෝප නිරුද්ධයි සමාධි නිරුද්ධයි කියනකොට මරණයෙන් පස්සේ කතාවක් ගන්න එපා. මේ ජීවිතයේ කතාවක් මරණයෙන් පස්සේ කතාවක් නැහැ. දැන් මේ මොහොතේ අවිද්‍යාව නිරුද්ධ මෙතන ඉඳලා තව තප්පර ගානකින් එහාට ඔක්කොම මතුම තමයි. මතුම තමයි. දැන් නම් අවිද්‍යාව නිරුද්ධ මේ අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැන ඉඳලා සංකාර නිරුද්ධයි විඥාන නිරුද්ධයි කියන කාරණාවට යනවායි. එහෙම වුණොත් අපිට නැවත කාම භවයක් කාම භවයේ තියෙන හින්දායි කාම භවයේ උපදින්න පුළුවන්. උපදිනවා කියන කොට ගන්න එපා. මරණයෙන් පස්සේ නැවත නැවත ආරම්භ මේ තියෙනවා තියෙනවා කියන දැනකට උපදින සිද්ධියක් වෙන්නන්නේ. කාම භව භව අරුභ වේගයෙන් කිතු වෙන්නේ නැහැ අවිද්‍යාව නැති වුණ කියන සිද්ධියක් තියෙනවා. ඉතින් මම අදහස ඉදිරිපත් කරනවා අද මේ සෝමනාථලට මේ පින්වතුන්ට. අපි මෙච්චර කාලයක් ඉගෙන ගන්න හිටපු ධර්මතා වලට පරස්පර වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ දුක ගෙවෙන එකට පරස්පරද කියලා බලන්න. මේ දර්ශනයෙන් දුක ගෙවෙනවා බව පෙනෙනවද කියන එක බලන්න. දුක ගෙවා ගන්න මාවතක් එනවද කියලා බලන්න. ඊට පස්සේ මේ පිටකය දන්නා වූ දෙයට කලවම් නැතුව නිහඬ මනසකින් එකින් එකට අරගෙන යන්න. මේ ජීවිතයේ තුල අජනමන බවක් නෙමෙයි මෙන්න කියන්නේ කියන එක. එකක් හිතන්න ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් ඉපදිලා ඇහැ කියන එක හදාගෙන මේ ලෝකෙට ආවා අපිට ඇහැ විතරක් හදාගෙන මේ ලෝකෙට ආවා අපිට කන විතරක් නාසය දිව කය විතරක් හදාගෙන මේ ලෝකෙට ආවා අපිට බාහිර රූප තියෙනවා ශබ්ද තියෙනවා ගන්ධ තියෙනවා රස තියෙනවා ස්පර්ශයන් තියෙනවා කියලා බාහිර වස්තු ගැන තියෙන වස්තු ගැන දැනුමක් ආවන ඒක ආවේ කොහොමද ඒක හැදුනේ කොහොමද කියන එක මට කියන්න. එහෙනම් විතර උරුම කරගෙන ඉපදුන ඕගලන්ට දැකපු රූප උයන වතු දිවල් අමල දාතුල දුවාල දැකපු රූප එයායි අහපසත් ගංග තියනවා කියලා අද දැනුමක් තියනවද නැද්ද? තියෙනවා. ඇහැ උපත් කරගෙන ආපු ඕගලන්ට බාහිර රූප තියනවා කියලා දැනුමක් ඇති වුණා. ඒ ඇති වෙච්ච හැටි ඇති වුණ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මට කියන්නේ. ඇහැ හදාගෙන ආවා අපි. කන දිව නාසය හදාගෙන ආවා අපි. බාහිර දේවල් තියෙනවා කියලා දැනුමක් තියෙනවා. ඊගොඩ රූප පිළිබඳව රූපය දැකපු රූපය ඉතුරු වෙනවා කියලා දැනුමක් එන්න ඇහැ මුල් කාරණාව කරගත්තා වූ චක්‍රයක්ව තියෙන්න වෙනවා මිසක රූපය තියෙනවා කියන භවය දක්වා රූපය ඉතුරු වෙච්ච තැනට ඇහැ මුල් කාරණාව කරගත්තා වූ චක්‍රයක්ව තියෙනවා තියෙන්න වෙනවා මිසක කන නාසය දිව කය කියන ආයතන හරහා ඔය සිද්ධිය කරන්න බෑ. බාහිර ශබ්ද තියෙනවා නම් කන විතරක් උප්පත්ති කරගෙන ආපු අපිට බාහිර ශබ්ද මෙහෙම මෙහෙම ශබ්ද මේ මේ අයගේ ශබ්ද මේ මේ විදිහේ වස්තු වල ශබ්ද තියෙනවා කියලා බාහිර ශබ්ද ගැන දැනුමක් අපිට ඇති වුණා නම් තියෙනවා නම් භවයේ තියෙනවා සත්‍ය මුල් කාරණාව කරගෙන මේ භවය හදන්න මේ ශබ්දය බාහිර තියෙනවා කියන මේ ගතිය හදන්න හේතු විච ක්‍රමයේ මොකක්ද? හැබැයි ඒකට කන මුල් කාරණාව කරගත්ත ක්‍රමයක්ම තියෙන්න වෙනවා. ඇහැට බෑ සද්දගෙන නිමිති තියන්න. නාසයට බෑ දිවට බෑ කයට බෑ සද්දගෙන නිමිති තියන්න. එහෙනම් කනට හැදුණු සද්දය ආරම්භයා නිමිති හිටින්න කන මුල් කාරණාව කරගත්ත ක්ෂේත්‍රයක්ම තියෙන්න වෙනවා. දිවටත් එහෙමයි රස ගැන දැනගන්න බැහැ අනිත් ආයතනට ඒක නිමිති හදන්න දිව මුල් කාරණාව කරගත ශේත්‍රයක් තියෙන වෙනවා. මේ වගේ රූප ශබ්ද ගන්ධ රස පොටබ්බ ධම්ම කියලා බාහිර ආයතන හය අරගෙන ඔයගලට නිමිති හයක් ආවන මේ නිමිති හය එන්න වෙනම ශේත්‍ර හයක් තියෙනවා. ඒ ශේත්‍ර හය ඇති වෙච්ච හැටි තියෙනවා. ඒක කොහොමද උනේ කියන එක කියනවා. මම කියන්නේ මේ පටිච්චසමුප්පාද සිද්ධියේ පෙන්නන මෙන්න මේ දෝෂි යමක් ඇහින් දැක්කට පස්සේ දැකපුදී ඉතුරු වෙන්නේ ඉතුරු වෙන එකට තමයි භවය කියලා කියන්නේ. ඒක වෙන්නේ මෙන්න මේ වැරද්දි. ඒක හැදුණු තැන ඉඳලා අවසානයේ දක්වා පෙන්න හැදෙන ආරම්භ වෙන තැන සහ අවසාන වෙන තැන භවයේ ඒක විපාකයක වෙනවා ජාති ජරාවක්. මේක තිබුණොත් දුක කියන ජරාවක දුක අම්ම වෙනවා. ඕගලන්ට ඇහෙන් දැකපු දේවල් විතරක් කළොත් භවය තිබුණොත් ජාති ජරාවරණ ඕගලන්ට ඇහෙන් බලන දරුවෝ දුක විඳින්න පුළුවන්. ඇහෙන් බලන මව්වල දුක විඳින්න පුළුවන්. පියාවල දුක විඳින්න පුළුවන්. සහෝදරයන්වල දුක විඳින්න පුළුවන්. ඇහැ මුල් කාරණාව කරගෙන අප්‍රියන් හා එක්වීමේ දුක විඳින්න පුළුවන්. ප්‍රියන්ගේ එක්වීමේ දුක විඳින්න පුළුවන්. හිතන්නේ නොලැබීමේ දුක විඳින්න පුළුවන්. මේ දුක් ටික ඔක්කොම විඳින්න පුළුවන්. සත්‍යය බවලා තිබුණා ඕගලන්ට මව්මල දුක අහලා විඳින්න පුළුවන්. මව්මලා මරුවා කියලා අහලා ඒ දුක විඳින්න පුළුවන්. පියාමල දුක අහලා විඳින්න පුළුවන්. සහෝදරයන්වල දුක අහලා විඳින්න පුළුවන්. ඥාති හිතේසි මල දුක ළඩවීමේ දුක ඊට පස්සේ අප්‍රියන් හා එක්වීමේ දුක ප්‍රියන්ගේ එක්වීමේ දුක හිතෙන් දෙනු ලැබීමේ දුක අහල විඳින්න පුළුවන්. ගන්ධිනුත් එමයි, රසිනුත් එමයි, ස්පර්ශිනුත් එමයි, ධර්මාරුණුත් එමයි. අන්තිමට ඔය ආයතන හය තිබුණත් ඕගලන්ට ඉතුරු වෙලා තියෙනවා ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුම්න සුපායාස කියන ටිකක් හම්බෙලා තියෙනවා. ඔන්න ඔය වගේ සිද්ධියක විරුද්ධ ධර්ම අනාවරණය කරන්නේ කියන එක මට පේනවා. නමුත් මේක තවල හිතිය යුතු පැතිකඩවලට මට තියෙනවා. නම මතක් කරන අපේ මිතුන්ට මම ගොඩක් වෙලාවට පහළදී තිබ්බා හැමෝටම කිව්වා පුළුවන් තරම් සංයුක්තනිකාය දෙකේ නිදාන වර්ගයේ බලන්න කියලා හැමෝටම. පටිච්චසමුප්පාදය ආරම්භයයි බොහෝ සූත්‍ර තියෙන ඉවරණ කම්ම එක එක පරියාය නිහඬ මනසකින් ඉවසීමින් කියවල බලන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මම අමුතු බණක් කිව්වනේ, මම මගේ අදහසක් කිව්වා. මෙහෙම පැතිකඩක් මට පෙනෙනවා පිටකේ තුල තියෙනවා කියලා මම කිව්වේ. අමුතුයෙන් බණ වෙනස් කරන්න කියලා කිව්වේ නැහැ. තියෙන ධර්මයක් මට පෙනෙන ධර්මයක් මම කිව්වේ. ඒ නිසා මේක ගැන විමර්ශනාත්මකව බලන්න කියන එකක් කියනවා. යෝ ධම්ම පසිතෝ පරිසම්පද පසිතෝ පරිසම්පද පසිතෝ යාවි ධර්මද කොපටිසම්පද එක පරිසම්පද එක ධර්මද පරිසම්පද වැරදුන කර දෙල දෙන මොකද්ද ධර්මය ධර්මය වැරදුන පරිසම්පද මුල නිවන් මගම වර්ධින්න හේතුව වුණා මේ පරිසම්පද නිවන් මේ භ්‍රමචර්යාව හෙළි නොවෙන්න අවිද්‍යාව හෙළි නොවෙන්න ඒක හේතුවක් පටිච්චසමුප්පාදයේ අර්ථ දැරදිනා තණ්හාව නැති කළාම ඇතිද කියන තැනකින් කෙටි උත්තරයකින් අපි නතර වෙන්නේ. මේ වගේ තැන්වල සබාවට තියෙන අර්ථය නිදිහිමයි කියලා මට හිතෙනවා. නමුත් මේ සත්‍යසත්‍තරේ ඥානය සත්‍යත්‍ය ඥානය වගේ තැන්වලදී ඍජුවම අදහසක් අරගෙනවා අපිට. මේ අංග 12 අංග 11 අතීතේවත් නොයදුනා නම් අංග 11 වර්තමානයේදී නොයදුනා නම් අංග 11 අනාගතේ නොයදෙන්නේ නම් එකකට හත ගානේ උපදින මොනක් ගන්න බෑ. සත්‍යත්‍ය ඥානයක් ලබන්න බැහැ. සත්‍යත්‍ය ඥානයක් ලබන්න ගියාම අංගේ කුලහම සම්වර්ෂණය කරන්න වෙනවා තුපාදී. අතීතයේදී අවිද්‍යාව නිසාම සංකාර වෙලා, සංකාර නිසාම විඥාන වෙලා, විඥාන නිසාම නාම රූප වෙලා, ආයතන ඇතුළේ ස්පර්ශ වෙලා තණ්හා උපාදාන වෙලා භවී වෙච්ච නිසායි. අද මේ ජාති මගේ අදහස ඉදිරිපත් කරන්න මම දකින්නේ පුරාණ කර්මය නිසා මේකයි හටගත්ත කියන වචනේ කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක ගත්ත හැටි ගන්න පුළුවන් පරියායකින්. නමුත් පටිච්චසමුප්පාදයේ නියම තැනේ අයිතිය ප්‍රතිසන්දියට සංකාරපච්චය විඥාන කියන තැනේ භවපච්චය ජාති කියන තැනේ අයිති කියලායි මට හිතෙන්නේ. අතීතයේදී මේ පටිච්චසමුප්පාදයේ මුල් කාරණාව කරගෙන භවය හදාගෙන තිබුණ හිඳයි ප්‍රතිසන්ධි වශයෙන් මෙතෙන්ට ආවේ ජාතිය. අද ඒ ජාතියට හේතුව මොකද්ද? මේ ජාතියට හේතුව මොකද්ද කියලා යන්නේ භවය කියලා ජීවිතේ භවයට යන්න. භවයට හේතුව මොකද්ද? මේ ජාතියට හේතුව ඉපදුන නිසා ජරා මරණ දුක. ජාතියට හේතුව මොකද්ද? භවය. භවයට හේතුව උපාදානය. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන. ආයතනට හේතුව නාම රූප. නාම රූපවලට හේතුව විඥාන. විඥානට හේතුව සංකාර. සංකාරට හේතුව අවිද්‍යාව. ඊට පෙර ජීවිතේ එකයි පෙර අවිද්‍ය සංකාර කියලා ගන්න. මේ වගේම නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා කර්ම රැස් කළා ආයතන හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසායි එතනත් භවය හදාගෙන ජරා මරණ දුක් විඳා ඒ නිසාමයි භවය නිසාමයි ජාතිය උනේ කියන එකක් තියෙනවා. ඊට පස්සේ අද ජාතිය උපන්න තැන මේ දිගේ ඇත්ත ඇති හැටි නුදන්නා අවිද්‍යාව වුණු අද සංකාර වෙලා විඥානය ඇතිලා නාම රූප වෙලා ආයතන වෙලා අදාගෙන ස්පර්ශ කළ තණ්හා උපාදාන භවය හදාගෙන තිබුණා. මොකද වෙන්නේ? ආයත්‍ය කියන සිද්ධියක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයේ සමාජනය කරනකොට වෙන්නේ. එහෙම නම් තමයි අද අවිද්‍යාව නිරෝධුන සංකාර නිරෝධය විඥාන නිරෝධය කියනකොට භව නිරෝධු ජාති නිරෝධය කියනකොට මරණ පසකතාව කැත්තේම නැහැ. කීනා ජාති කීනා ජාති උසිත බ්‍රහ්මචර්යය කතං කරණීය නාපරං ඉත්තතයි පචාරණි ජාතිය ක්ෂේවි උපදීව නතර වුණා කියලා කියන්න පුළුවන් ඇයි? දැන් භවෙ නැති නිසා. දැන් භවයේ තමාතුළුම විද්‍යමාන නොවන නිසා ජාතිය ක්ෂය වුණා. ඉපදීම නතර කළා. යමක් කළ යුතු නම් ඒක කළා. මත්තේ කළ යුත්තක් නැහැ කියන එක කියන්නේ. ඇයි භවය නැති නිසා? ඇයි භවය නැති? උපාදාන සතර උපාදානයන් ඉදුනේ නිසා. උපාදාන රහිත වෙච්ච නිසාද? උපාදානය නැති ඇයි? සියලුම ආකාරයෙන් තණ්හාවන්ගේ මිදුණු නිසා. තණ්හාවන්ගේ මිදුණේ කුමක් නිසාද? වේදනාව කියන කාරණාව චක්කුසෝත කාම ජීව වායකින මේ ස්පර්ශ කුතර වේදනාව නැති නිසා. ඇයි වේදනාව නැත්තේ? ස්පර්ශ නිරෝධි සාක්ෂාත් කළ නිසා. ඇයි ස්පර්ශ නිරෝධි නැත්තේ? සලආයතන නිරෝධි සාක්ෂාත් කළ නිසා. සලආයතන නිරෝධි නැත්තේ මොකක් නිසා? ඇති උනේ මොකක් නිසාද? නාම රූප නොවන නිසා. නාම ධර්ම අනුකූල හිත රූපෙට වැට ගන්න නැති නිසා. එහෙම නැත්ති ඇයි? රූප ගැන සද්ද ගැන විඥානය බිහිවලා නැති නිසා. එහෙම නොවුනේ ඇයි? රූප සද්ද ගන්ධ කර්ම වලට විඥානය වෙන්න විදිහට කර්ම සංගතන දෙවිදී කටු නොකළ නිසා. එහෙම නොවුනේ ඇයි? විපාක නාම රූප දෙක ඇත්ත ඇහිලා දැනුන නිසා. ඒක සිද්ධියක් තියෙනවා. මෙහෙම වුණොත් විතරයි මේ සත්සත් චක්‍රේ නවත්තන්න පුළුවන්. මතක් කරනවා. පටිච්ච සමුප්පාදයේ මේ විදිහට හදා නොගත්තොත් නිවන් දකින ක්ෂේත්‍රය ගැන ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. මේක විද්‍යුතුන්ට මොනක් තියෙන හැමෝටම කරන ආරාධනාවක් මේක බලන්න කියන්නේ මගේ අදහසක් නෙමෙයි. නමුත් විපස්සල බලන එක පාපයක් නෙමෙයි. යමක් හිතන්න අලුතෙන් හිතන්න එක හිතන්න උත්සාහවත් වෙන එක අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම මහණෙනි ඉර උදාවට පූර්ව නිමිත්ත ආවම ඉර පායල තියෙන පූර්ව නිමිත්ත ඉර පායම කියන්නේ තියෙන පෙර නිමිත්ත මොකද්ද? අරුණ මහණේ ඒ වගේ නොපැමිණි අරියත්වයට පැමිණීමේ පූර්ව නිමිත්ත යෝනිසෝ මනසිකාරය හොඳට නෝනේ හිතන එකට හිතන එක පාපයක් කොට ගත්ත දේව සංකල්පයක් තියෙන ලෞකික බුදුරජාණන් වහන්සේ තරම් නිවැරදිව හොඳට හිතලා බලලා ගන්න කියලා කියපු කෙනෙක් තව නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිටකේ තිබුණත් පිළිගන්න එපා. බුදුහමලෝ කිව්වයිවත් පිළිගන්න එපා. හොඳට විමසලා බලලා සූත්‍රයේ පටිසම්පාදක මේවට ගැළපෙන්න කල්පනා ගන්න කියලා. මන්දා පෙර ධර්මයේ තියෙන අර්ථ වර්තමාන තියෙන අර්ථයන් බහලකට බහැලෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මට නෙමෙයි කවුරු හරි චෝදනා කරනවා නම් චෝදනා කරන්න ද්විතීය ඥානවත් සූත්‍රයට පරිවිමංසන සූත්‍රයට පංචේ පරිකා ඥානිත වටිති ඥානය වගේ ඥානයන්ට දොස් කියන්න ඒකේ තියෙනක වැරදි කියලා කාල දුලහන බෙදන්න දැන විදිහට පෙන්නලා තියෙනවා. ඒ දිස්සෙල්ලා හැමෝටම මතක් කරනවා මේක කලබල බලන්න කියලා. කාලුත් අදහසක් ඇති ලෝකෙ වෙන්න පුළුවන්. නමුත් මේ තුල භ්‍රමචර්ය විද්‍යමානයි. දිවමෝක ශක්තියයි. ජරා මරණ දුක මේ ජීවිතේම නිවන්න පුළුවන් කියන දර්ශනයක් එනවා. අජරා මරණ භවට සාක්ෂියක් එනවා මේ පටිසම්පාදේ. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මට කියන්න තියෙන අලුත් අදහසක් තියෙනවා කියන කාරණාව කිව්වේ. හැමෝටම මතක කරන්නේ අපේ මනසේ තියෙන අදහස් වලින් නොබලා නැවම මනසකින් මේ දිහ බලන්න කියලා. ස්වාමීන් වහන්සේ පුඤ්ඤතාවය යන ධම්ම පදේ අර්ථ පැහැදිලි කර දෙන්න මම ආරාධනා කරමි. ඇත්තටම පුඤ්ඤතාවය කියලා කියන්නේ අපේ රූපාවෙන් ගත්තොත් ගඩොල් වැලි සිමෙන්ති වලින් ඇතුළු විත්‍ය රූපයක් ගන්න අපිට කියලා කියන අදහස එනකොට එතන ගඩොල් වැලි සිමෙන්ති සහ චිත්‍රය කියන කොහොමදට යාට වෙනවා පුද්ගලය කියන අදහස අපි තුල ඇති වෙන්නේ කියලා බලනකොට බාහිර රූපයේ සත්ත්ව පුද්ගල ආත්මභාවයේ ශුන්‍යකෝ කිසිම සැකයක් නැතුව වෙනවා යාට. අන්න ඒ වගේ මේ අරමුණු වල ශුන්‍යතාවය වෙන එක තමයි ශුන්‍යතාවය කියලා කියන්නේ. ශුන්‍යතාව දර්ශනය කියලා කියතහැ අද අපිට දෙන්නේ මේ බාහිර සත්‍ය කුතුල ඉන්නවමයි කියන්නේ කොච්චර හරි. නමුත් මෙතන කොටස් දෙකයි පදාය රූපය කියල හොඳට පෙන්නනවා. තමන්ගේ මනස තුලයි මේ ආස්වාද ඉදිර තියන්නේ කියන එක හොඳට පෙන්නකොට එයාට බාහිර ලෝකයේ ශුන්‍යතාවේ හසු වෙනවා. අන්න ඒකට ආදී ශුන්‍යතාවය කියලා කියන්නේ ආරම්භ පූර්ණ නැතිකම නෙමෙයි. නිස්සත්ත්ව නිජීව ශුන්‍ය සත්ත්ව කුතුල ආත්මභාවයෙන් ශුන්‍යයි. අර කඩවලනේ සිමෙන්ති කළ විත්‍ය ඒ කියන්නේ කො චිත්‍රය දිහා බලන්න ඒකේ සත්ත්ව පුද්ගල ආත්මභාවයේ ශුන්‍යයි අපිට නෙමෙයි කෙනෙක් කියන්නේ. ඒ වගේම අද අපිට සත්ත්ව පුද්ගලයේ කෙනෙන්නේ මේ ආරමුණු වල ධාතු චික නිසා තියෙන ධාතු වශයෙන් කොටස වශයෙන් තියෙන තැනක පිට මේ රූපය දකිනම සත්ත්ව පුද්ගල සංඥාවක් අපේ මනස තුළ යති වෙන්නේ කියන දකින්න ඇත්තටම ශුන්‍යතාවය කියන තැනට එනකොට මේ ඇත්ත දකින්න දකින්නකම සත්පුරුෂ ආත්මභාවයේ ශුන්‍ය වූ දර්ශනය ලැබෙන නිසාම උපාදාන වශයෙන් මනස කිසිවක් යෙදෙන්නේ ආත්මයන්ගේ විදිලා. ඒ නිසා ශුන්‍යතාවය විතරයි ඉතුරු වෙලා. අදාළ ශුන්‍යතාවය කියන එකට බලන්න වෙනවා. ඒ කියන්නේ මෙහි ආත්මයට වස්තු මුල් කරනව කරගෙන තමතුළු ආශ්‍රව උපදිනවා. ශුන්‍යතාවයට බල බල තමයි අපි ආශ්‍රව ගෙවන්නේ. මේ ශුන්‍යතාවයේ එළඹ සිට තැනට එනකොට ආශ්‍රව දුරු වෙනවා. එදාට කියනවා මේ ශුන්‍යතාවය කියලා. මුතෙන්ටම තමයි සත්‍යයේ පුද්ගලයේ දෙයක් කාරණාවකින් නිමිති නැහැ. අනිමිත්තයි. සත්‍යයේ ගැන පුද්ගලයේ හේවල් කාරණා ගැන ප්‍රාර්ථනා නැහැ. අපවනිහිතයි. එකම දර්ශනය අර්ථ වශයෙන් එකයි කාරණා වශයෙන් විතර නානත්වයකට ගිහිල්ලා අනිමිත්ත ශුන්‍යත අපවනිහිත කියලා කියන්නේ මේ හැමෝම ලෝකයේ ශුන්‍යතාවය. සවිඥානික රූප සතර මහා දාසවල වැඩි දෙලිම සතුසිත කම නැහැ. සවිඥාන අපි සවිඥානික රූප සතර මහා දාසවසින් දැනුවට කමක් නැහැ. ඇත්තටම රූප කොටස් ටික බලනකොට කෙස්ලොම් නියතත් කියන කොටස් විස්ස පඩවි පිටින් සරව ලේදාහිය කියන ටික ආවෝ තව දවන තවන දිරවන ස්වභාවයෙන් තු කොටස් සතර තේජෝ හමන බිබන හැකල ස්වභාවයෙන් තු කොටස් සතර සතර මහා ධාතුයි. නමුත් පටිකූල පිළිකුල් සංඥාවක් උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ පටිකූල සිස්සේ ආවෝ කොටස් 12 විතරක් නිසායි. ඒ 32 විතරක් ගන්න පටිකූල මානසිකව අවයයට වායෝ ආවෝ කියන මේ තේජෝ කියන ටිකේ අපිට පිළිකුල් නිවිත්ත ගන්න බැරි නිසා ධාතු වශයෙන් බලනකොට හතරම ගන්න පිළිකුල් සංඥාව ඇති වෙන විදිහට ගන්නකොට අර 12 විතරක් ගන්න. ඒ විදිහට කොමකොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් කයක තියෙනයි සවිඥාන කර්ම වල බුද්ධල භාවය අදාළ අප ලෝකයේ දකින ආහාර රස විඳින ආදී දේවල් වලට විඥානය වැදගැනීම පිට නොදීනේ කර්ම සංස්කාර ඇතිව වළකිනවා කියීම හරි ප්‍රකාශයක්ද? මම අහන්නේ ඒක වැරදි ප්‍රකාශයක්ද? එසේ විඥානයේ වැදගැනීමට ඉඩ නොදීම කෙටි කාලයකට පමණක් කළ හැකිද? එසේ නැතොත් අවබෝධ ඥානයක් විසින් දෙකට පැතිරෙනවාද? මේවා එකක්වත් කෙටි කාලයකට දීර්ඝ කාලයකට කියලා හිතලා කරන දේවල් නෙමෙයි. අවිද්‍ය යක්ෂේව අශේෂ විරාගයෙන් සංකාරණය වෙනවා. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන තැනකට පත්වලා අවිද්‍යාව විරාගය නිසා මේ පෙනෙන හැන අරමුණු වලට හිතන කියලා කරන මේ විඥානේ දැඳෙනවා කියන එක නතර වෙන්නේ. පෙනෙනවා හැනවා කියන තැන තියෙන ඇත්ත ඇති හැටිම දැකලා එතන අවිද්‍යාව හේසියක්ව දැක්කත්තුන පත්වෙච්ච දවසට. කඩොල් වැඩි සිහින්ති එක්කල විත්තියේ චිත්‍රයක් කියන එකේ අවිද්‍යාව හේසියක්ව නැතිවෙච්ච දවසට මේ හිත දෙක එකට ගැට ගැහෙන්නේ නැහැ. චේර මොකට මහ රූපසව උපදාය රූප චිත්‍රය කියනක දෙදෙන මට්ටමට ආවා. ආවහම හිතලවත් පුද්ගලෙක් කියලා උගලන්ට බලන්න බැරි වෙයි. හිත හිතල බඳන්න හැදුවොත් ගැස් වෙන්නේ නැහැ. ඒක සැපෙන්නේ නැහැ. මම කෙනෙක් කියලා හිතුවට කඩුල්ලලි සිහින්ද කෙනෙක් වෙන්නේ නැහැ, චිත්‍රයක් වෙන්නේ නැහැමයි කියන එකමයි වෙන්නේ. දැන් අද අපිට කෙනෙක් නෙමෙයි කියන එක පිළිගන්නේ නැහැ, කෙනෙක්මයි කියලා පිළිගන්නේ. එදා කෙනෙක් කියන එක පිළිගන්නේ නෙමෙයි කියලා. ඒ වගේ කෙස්රෝමියද ධම්මස්සහාරජික කෙනෙක් කියලා මම හිතුවට හිත පිළිගන්නේ නැහැ. බෑ, ඒ පොළොස් කනබල ආරගෙන තියෙන කෙනෙක් නෙමෙයි කියලා හිත ගහගන්න. දර්ශනය. ඒකයි සංස්කාර හිතන කියන කරන දේවල්, පුද්ගලයේ කර්මය හිතන කියන කරන දේවල් රැඳෙන්නේ නැහැ. ඒක අවිද්‍යාව හේතුවක් සිට නොවීම සම්බන්ධ මුද්‍රා කියන එක වෙන වෙන දෙයක්. කෙටි කාලෙම දීර්ඝ කාලෙට කියලා නැහැ. හැබැයි ඒක මට්ටම්. එක එක මට්ටම් වල අවිද්‍යාව අඩුවීම මත කර්මයාගේ අඩුවීමක් තියෙනවා. ඒ මට්ටම් අවිද්‍යාවගේ අඩුවීමෙන් කෙලෙස්යන්ගේ අඩුවීම වෙන පරාසය තමයි අපි සෝවාන් සකදාගන්න අනාගතය කියලා ඌගේ පිළිසින දැකීමෙන් අනාගාම ඵලයට පත්විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා නේද? සතිපට්ඨානයේ කායගත සත්‍ය පවණක් වැඩිමින් යන උපරමයේ මොන බාර වල දක්වා කියන්නේ ඇයිද කරනවා කව? උදේ මුත්‍රේ කිය. යටින් අහනවා. ඌගේ පිළිසින දැකීමෙන් අනාගාම ඵලයට පත්විය හැකි බව බුදුරජාණන් වහන්සේ කියනවා නේද කියලා කියලා. මට මගේ ගහන කායගත අධ්‍යයනයේ ජීවිතේ මොකට බාධක වලට එක්ක පත්විය හැකිද? මේ ප්‍රශ්න නැතුව ප්‍රශ්න. සමාජ නිරෝගී සතා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේක සිතුමාට අවසන් මොහොතේ දේශනා කළ ගැහැටි ඔහුගේ සිතට රූපය තුන වේවා උපාදාන නුර ආදි වශයෙන් කළ දේශනාව අපට භාවනා උපදේ ඉඳාගතයි. ඒකම තමයි මම කිව්වේ. අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා කියන්නේ මේ දෙන්නේ රූපෙටයි හිතන්නේ, ඇහැටයි හිතන්නේ, රූපෙටයි හිතන්නේ, නාම ධර්මෙටයි හිතන්නේ කියලා හිතන තාවක්ම අවිද්‍යාව පත්‍ය සංඛාර. එතකොට මේ සංඛාර කියන්නේ මේ කර්ම විඥානේ ඇහැ අසුර කරන රූපය අසුර කරන චක්කු විඥානය අසුර කරන චක්කු සම්පතෙන් උපන්න වේදනා සංඥා චේතන අසුර කරන තියෙනවා. ගැහැවි ඔබගේ සිතට ඇහැ අසුර වෙන දෙන්නකෝ, රූපය අසුර වෙන දෙන්නකෝ, චක්කු විඥානය අසුර වෙන දෙන්නකෝ, ඒ උපන්න ස්පර්ශ වේදනා චේතන අසුර වෙන දෙන්නකෝ, උපාදාන වෙන්න දෙන්නපා කියලා කිව්වේ. මේ හිතන කියන කරන දෙයට පෙනෙන නාම රූප දෙකේ නවතන දෙන්නපා කියන්නේ. මේ පෙනෙන තන ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ කරන වේදනා සංඥා චේතනාගේ නාම රූප දෙක. ඒවා අසුර වෙන්න දෙන්න බෝ උපාදාන වෙන්න දෙන්න බා කියලා කිව්වේ මෙහෙම මට යමක් හිතන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් හිතන කියන කරන දෙයට මම හිතන්නේ මේ රූපෙටයි මම හිතන්නේ මේ නාම ධර්ම වලට වේදනාව ගැනයි සංඥාව ගැනයි කියලා ඒකට ගැට ගහන්න එපා කියන ගමන් මේ කිව්වේ අනේ විදිහට පාට පෙනෙන එක ඒකාන්තය විපාකයි හිතින් ජීවිතේ නව කරන එක වෙනාන්තය මේක දෙකක් එතකොට හිතන කියන කර්මදී පෙනෙන නාම රූප දෙකට ගැට නොගාින්ද විඥාණයට නාම රූප දෙකේ පිළිතුර ලබා දෙන්නේ එපා කියන එකයි තව පැත්තෙන් ගන්නෙ. කන ඇසුරු නොවේවා සත්‍ය ඇසුරු නොවේවා සෝත විඥාන ඇසුරු නොවේවා සෝත සම්පස්සේ මොකද වේදන සංඥා චේතන ඇසුරු නොවේවා කියලා කිව්වේ සත්‍ය මුල් කාරණාව කරගෙන තියෙන විපාක නාම රූප දෙකට මේ විඥාන්නේ ඇසුරෙට දෙන්න එපා කියන එකයි. මට යමක් හිතනකොට හිතන්න කියන්න කරන්න පුළුවන් නම් හිතන කියන කරුද්දී සත්‍ය රූපයයි සත්‍ය සංඥාවක සත්‍ය සංචේතනාවට අයිති කියලා ඒ නාම රූප දෙකට බඳින්න එපා කියන එකයි මේ කියන්නේ. මේ වගේ ස්පර්ශ ආයතන හයට මේ විඥානයේ පිහිට ලබා නොදී හිටියෝ වෙනතට ස්පර්ශ ආයතන හයට වැඩි කියලා තිබුණේ ලෝකෙදී ගුලියේදී දැන් තියෙන ස්පර්ශ ආයතන හයද මැදිවිල ඇත්ත ඇති දන්න අමෝරක එතකොට. රහතන් වහන්සේ කියන්නේ මේ ආයතන හය නිසා මොකද වෙනවද? අද අපි පුද්ගලයා කෙලෙසි කියලා කියන ස්පර්ශ ආයතන හය නිසා මොකද වෙනවද? මේ විඥාන මැදියෝ මේ නාම රූප දෙකේ විහිද මේ විඥාන බලපු හිතන කියන කරන්නේ එතන නිරුද්ධ වෙනවා මේ ආයතන වලට බඳින්න නැතුව හිටියෝ එතකොට තමයි සංස්කාර තුනයි කියන්නේ. හිතන්න කියන්න කරන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. හිතින් කියන නිරුද්ධ වෙනවා. හිතුව හිතුවක හිඳින පසු නිරුද්ධයි, කිව්වොත් කිව්වේ කීම පසු නිරුද්ධයි, කළොත් කළොත් කිරීම පසු නිරුද්ධයි. මේකට ගැට ගැහිලා අවිද්‍යාව නිරුද්ධ නම් සංස්කාර ඉතුරු වෙන්නේ නැහැ. හිතන කියන කරන දේවල් රැස් වෙන්නේ නැහැ. එහෙම වුණොත් විඥාන නැහැ. හිතන කියන කරන දේ රූපෙට ගැට ගැහුවොත් විඥානයක් කියලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට අනේකට සතුමාට කිව්වේ ඔය මම කතා කරපු මොහොතේ දර්ශනය නිසා මට මේ පරිසම්පෝදේ ලැබුණා. ඒ කියන්නේ මේ උත්තරය තමයි. මේ ස්පර්ශ ආයතන හයම පරිහරණය නොකරන්නේ නම් සලායතන නිරෝධය ඒ පිණිසන අවිද්‍යාව නිරෝධුම පරිසම්පෝදේ මේ වගේ සිද්ධිය නතර වෙන්න වෙනවා කියන දර්ශනයක් ආවේ සිතාත්තේ මතුනේ මත මෙන්න මේ එහෙනම් මොකද චක්කු විඥානේ චක්කු සම්පෝෂයෙන් මොකද මේ ධර්ම ඇසුරු නොකර ස්පර්ශ ආයතන හය ඇසුරු නොකර විඥානයේ පවතින නම් මෙයාගේ ශේත්‍රයේ වෙන්න ඕනේ නැවත ආයතන හදා නොගන්නා කියන එකක් තියෙනවා වෙනවා. ඉතින් මෙන්න මේ ස්පර්ශ ආයතන හය ඇසුරු නොකර සිත පවත්තන ආකාරය දැකලා යවිද්‍යාව තුනදී මෙහෙම වෙන්නේ කියන දර්ශනය ආවා. ඕකම තමයි මම ওই තාගතකින් සතිපට්ඨාන වැඩ දෙකෙන් කරන්නේ. ඇහැ රූප චක්කු විඥාණය චක්කු සම්පතෙන් කොට වේදනා සංඥා චේතනා කියන එකට අපේ විඥාණය ඇසුරු නොවෙනකන් උරු කරන්නේ. සතිපට්ඨානෙන් කරන්නේ මේ එහෙම ඇසුරු නොකරගෙන ඉන්නකල් කෙරවල ඇසුරු නොකරන තැනට අනුක්‍රමයෙන් ගන්න උරු කරනවා. දැන් අපිට පෙනෙනකොටම රූපෙට බලපෑ වැඩි වෙනවා. පෙනෙනකොටම නාම ධර්ම වලට පතිත වෙනවා. පෙනෙනකොටම රූප වලට පත් වෙලා තියෙන රූප තමයි කායම පසන තමයි. පෙනෙනකොටම වේදනාවන් පණක රූප තමයි වේදනාවන් පසන. පෙනෙනකොටම හිත ඒ ධර්මයට අනුපවතින රූප තමයි ඉතර නාම රූප දෙක දැකලා මේ විඥානේ ඒකෙන් දින අවබෝධයෙන් හිතේට දැකගන්නක නතර කරනවා. එතකොට සංඥා සංකාරයෙන් අර්ථය පරණ රූප තමයි ධම්මං පසනයි නවත්තන. ඉතින් මෙන්න මේ සතිපට්ඨාන වැඩ දියුණුවාම අන්තිමට ඇවිල්ලා තියෙන විඥාන මජ්ජ කියන තැනට.
කරුණේ ස්වාමීන් වහන්සේ කරුණාකර වේදනා ප්‍රශ්නාව පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙන්න නමස්කාර. වේදනා ප්‍රශ්නාව ඒකෙන් මම කිව්වේ මතක් කරේ කෙලියෙන් ගත්තු චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා කාණ සම්පස්සජා වේදනා ජීව සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මන සම්පස්සජා වේදනා කියන දේ වචනදී හොඳට බලන්න. ඇස් ස්පර්ශ නිසා හටගත් වේදනාව කියන්නේ ඇහෙන් ඇතුල් පැත්තක් කියන්නේ. සෝත සම්පස්සජා වේදනා කනේ ස්පර්ශයෙන් හටගත් වේදනාව. නාසයේ ස්පර්ශයෙන් දිවේ ස්පර්ශයෙන් කයේ ස්පර්ශයෙන් හටගත් වේදනාව වගේ කියන්නේ. එතකොට කනට ඇහැට එපිටින් කනට නාසයට දිවට ශරීරයට එකකින් තියෙන වස්තුට මේ වේදනාව අයිති වෙන්න බෑ. දැන් සම්මා දිට්ඨිය නම් විලක වෙන්නේ. එතකොට වේදනන වස්තාවේ හැම වෙලාවෙම අපේ ඇහැට රූප වෙනකොට චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාවක් එන්නේ. ඇතුළතට එන්නේ චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව. විඥාණය ආපහු යන්නේ මේ වේදනා සංඥා චේතන රූපයටයි කියන තැනකටයි. රූපේ දැක බලන්න. කර්ම විඥානේ හැම වෙලාවෙම බාහිර වස්තු බලන්න තියෙනවා. නමුත් වේදනාව වගේ චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව. අපි රූපයයි විදිහේ රූපයේ හැමදේම රූපයට හිතන්නේ කියන කාරණාවක් තමයි හැම වෙලාවෙම කර්මයේ පැත්ත බලන්න, භවයේ පැත්ත බලන්න, අවිද්‍යාවච සංකරගෙන විඥානේ ආවෝ නාම රූප දෙකට යනකොට එක්ක රූපය මුල් කරගෙන එක්ක වේදනා මුල් කරගෙන රූපය එක්ක සංඥා මුල් කරගෙන රූපය එක්ක චේතනා මුල් කරගෙන රූපය අනිත් පැත්තට යනකොට හොතට තේරුම් ගන්න පුළුවන් බාහිර ආරම්මණයයි අලල දිල තියෙන කර්ම චිතට. ඒකයි කර්ම සිත් හැම වෙලාවෙම රූප ආරම්මණමෝ සබ්ද ආරම්මණමෝ ගන්ධ ආරම්මණමෝ රස ආරම්මණමෝ පුට්ටබ්බ ආරම්මණමෝ ධම්ම ආරම්මණමෝ නමුත් විපාකයේ සහ කර්මයේ වෙනස හඳුන ගන්න. විපාක පැත්ත හැම වෙලෙම ඉන්කම චක්කු සම්පස්සද සෝත සම්පස්සද ගාන සම්පස්සද කර්ම රූප රූපයක් වෙනවා. මේ වේදනාව මේ රූපෙන් ආවේ, මේ රූපේ හැදී හඳුනන්නේ රූපෙට එහෙම හිතන. සෝත සම්පස්සජා වේදනා විපාක පැත්ත සෝත සම්පස්සය. යනකොට අනිත් පැත්ත කර්ම සද්දේ බලන්න තියෙනවා. සද්ද රූපයයි වින්දේ, මේ සද්ද රූපයේ සද්ද රූපයයි වින්දේ සද්ද රූපයයි හඳුනන්නේ සද්ද රූපෙටයි කල්පනා. අනිත් පැත්ත නම් කොටේ තියෙනවා. හරි දේසි හඳුන ගන්න මේ ක්‍රම. එතකොට ඒකයි දැන් විපාකගත හිත තුපහම අර්ථකෙනි විදිහින් නෑ. මේ සතිපට්ඨානෙම කියන්නේ ඒක. සතිපට්ඨානෙම රූපේ ආධ්‍යාත්මික පැත්තට එනකොට භාවූත සහ උපාදාය රූප හම්බ වෙන්නේ. බාහිරදී කෙනෙක්ගේ පුද්ගලිකේ රූප හම්බ වෙන්නේ. ඔය විදිහටයි හැම වෙලේම තියෙන්නේ. ඒකයි මම මතක් කළේ. වේදනාවලෝ විඥානයේ පිහිටියෝ සංඥාවලෝ විඥානයේ පිහිටියෝ සංකාරයතෝ විඥානයේ පිහිටියෝ රූපේට වගේම ඕගලන්ට මේ වේදනා සංඥා චේතනා ගැන බාහිර ආරම්භණයක් ගැටගස්සල ඇත. ඒකෙන් හඳුනගන්න අපි කර්ම මතය කියලා කියනවා නේද? එතකොට චක්කු සම්පස්සජන සෝත සම්පස්සජන කියනකොට ආධ්‍යාත්මික පැත්ත බලාගෙන තියෙන්නේ ඒක විපාකයි. ඒක නව කර්ම වෙනකොට එහෙම ආපු ශ්‍රේත්‍රයේ දැනගැනීම වශයෙන් පත්තකල තියෙන කොහොමද රූප පැත්ත බලන්න. මෙතන මේක කෙටි කර්ම විපාක හඳුනගන්න කෙටි ලක්ෂණ. තදබල කායික වේදනාව දීර්ඝ කාලයක් පවතින අවස්ථාවේදී වේදනාව වස්න භාවනාකේ වේදනාව වර්ධනය වෙනවා. දක්ෂණම් පුළුවන් යම් මට්ටමක ඇත්තටම විඥානය මේ කයට බැහැගෙන අවතිනකොට මේ කයට දැනෙන වේදනාවේ සංවිධිතාවේ වැඩිමයි දැනෙනවා. විදුරන වස්තනාව හොඳටම වැටුවොත් කයේ වේදනාව අඩු කරගන්නන්නේ කයේ වේදනාව නැතුවම ඉන්නකොට. සිහිය ඇතුව ඉවසන්න පුළුවන් කියලා කියන්නේ වේදනාව කයේ වුණොත් ඉන්න බෑමයි ඔයගොල්ලන්ට පෙරලෙන්න වෙනවාමයි එල්ලෙන්න වෙනවාමයි. නමුත් වේදනාවට කය ගැට ගන්න නැතුව වේදනාවට මුදට ඉලක්ක කළොත් වේදනාව ඉතාමත් ඒකයි කෝරෝ කටුකු තියුණු දිවි පැහැර ගැනීමට තරම් වූ වේදනාවක් ඉවසන්නේ වෙයි කියලා කියන්නේ. එයාට චුට්ටකත් හෙල්ලෙන්නේ නැතුව පෙරලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වේදනාව නිගියටම වේදනාවක් ඉන්නවා. ඒ වේදනාවට අයිති කයක් නැති නිසා කායික වේදනාවකින් දුක් විඳින්න තරම් දුකක් ඉන්නේ නැහැ. නමුත් වේදනාව ඇති වෙනකොටම තමත්ත කය හිතට ඇඳිලා වේදනාව නම් තීරෙනවා නම් ඒ තා ඒකට ප්‍රතික්‍රියා නොකර ඉන්න බෑ. කය යහට ඕගොල්ලන් යහට ඕගොල්ලයි හැසිරෙයි යපරෙයි කියන එක වෙනවා. නමුත් සතිපට්ඨාන හොඳටම වඩනවා කියලා කියන්නේ වේදනාවක්ම හොඳටම වඩනවා කියලා කියන්නේ. චුට්ටක කය කියන්නේ ඇඳෙන්නතු වේදනාව කියන ගතියට හිත තියලා ඕනම ජීවිතයේ නැති වෙන මට්ටමේ වේදනාවක් හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා. සිහියටම ඉන්නවා. හරියට නොවඩන නිසායි ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ නිස්සිතංච චලිතං ආත්ති අනිසිතංච චලිතං නාති. රොස්නා දෘෂ්ටි දෙකෙන් යුක්ත වූ චලිතයක් වෙනවා මහල වෙනවා. වේදනාව ආරම්භය මම වුණොත් මගේ වුණොත් කය ගැට ගැමුණොත් වේදනාව මගේ වෙනවා. කය මගේ වේදනාව කයේ ඒ නිසා වේදනාවද මට. එතකොට වේදනාවට හෙල්ලෙන්න කැමෙන්නතු ඉන්න බෑ. කය මගේ නෙවෙයි වේදනාව කයට අයිති නෑ. එතකොට හෙල්ලෙන්න කැමෙන්නියක් වේදනාවට ප්‍රතික්‍රියා දක්වන්න වේදනාවට කයක් නැත්තම් කයට වේදනාවක් නැත්තම් වේදනාවට කය නැත්තම් වේදනාව වෙන එකක් හෙල්ලෙන කරන එක වෙන එකක්. නමුත් එහෙමවත් හෙල්ලෙන කරනවත් නැහැ. වේදනාව කියලා තන හොඳට හිත තැබුවොත් සිහිය තුරුවම ඉන්න පුළුවන් කියන එක මතක ගන්න. අර එක කතාවක් කියන්නේ එක ස්වාමීන් වහන්සේ ළමකට අධික වැඩේ ගේන්න කිව්වා. හාමුදුරුවෝ ඉතින් අර සීයේ උඩ ගහගෙන ගිහිල්ලා එන්නේ අපරේනවා මේ වේදනාව අධික ගමන. තම වික්ෂු මහන්ස ළමක් කැමිලා ඇවැත්නි ධර්මයේ දන්නේ කී ඉවසන්න වටිනවා නේද කියලා මතක් කරලා ඇවැත්නි ඉවසනවා කියලා වේදනාව දිහා බලාගෙන ඉන්නවා. වේදනාව කොච්චර අධිකද කියනවා වාතයට බඩ බැලිලා මේ බඩවැල් ගන්න ඔක්කොම එළියට එනවා. ඊට පස්සේ අහනවා ඇවැත්නි මේ ඉවසු ඇද්ද කියලා. ඊට පස්සේ අර තරහවු කිසිම දෙයක් කියන්න නැතුව යනවා. ඉතින් මේ වේදනාව පස්නාව සිහිත දක්වාම ජීවිතය දුර ගන්න ධර්ම වේදනාවම සිහිත ඉවසන්න පුළුවන් බව දරනවා. ධර්මෙත් මේ අත්විඳින්න පුළුවන් ඒවා කියනවා. මේ ධර්මයට තියලා රහස් කියලා තියලා තියන්න නෙවෙයි. මේ කියන මම කියන වේදනාවක් වෙනකොට ඕනම කෙනෙක් වේදනාව තනි කරලා අරගෙන වේදනාවට කිසිම රූපයක් හැදෙන්නේ නැති වෙයි. මේකෙදි තිය යම් මට්ටමක චිත්ත සමාධියක් තියෙනවා. නැත්තම් වේදනාව වෙනකොටම කකුල් අතපය උඩු ඔක්කොම හිතට ඇදිලා ඉවරයි. නමුත් එහෙම හිතට ඇදෙන්නේ නැත්නම් ටියුන් නම් දක්ෂ නම් වේදනාව කියන ගතිය හොඳට ඉලක්ක කරගෙන ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා කියන එක මෙනෙහි කරගෙන ස්පර්ශ නැතිවෙනකොට වේදනාව නැති වෙනවා කියලා වේදනාව කියන ගතිය විතර කරගන්න. පුදුම සහැල්ලුවක් දැනෙයි පුදුම සහනයක් දැනෙයි ඉවසන්න පුළුවන් කයි සුට්ටක්වත් ඇදෙන්නේ නැතු ඕ වේදනාව නිසා. ලිපියක් තියෙයි ප්‍රශ්නයක් අන්නේ මට මේ අතුරුදී විත්තිය අධිනලද චිත්‍රය මකින් වහන්සේ රූපේ දිහා අපි බලන ආකාරයේ ත්‍රිපදව කළ විස්තරය ඉතා පැහැදිලි. නමුත් අපි පුද්ගලයෙක් දිහා බලන විට ඒ පුද්ගල රූපය, ස්ත්‍රී රූපය විවිධ දේ කරන කියන ආකාරයේ දිස්වීම නිසා ඒ තුළ විත්තියේ ඇදි රූපයක් ලෙසට අපිට පෙනෙන්නේ නැහැ. අවිඥානික වස්තු දිහා විත්තිය ඇදි රූප ලෙස පෙනුම සවිඥානික වස්තුවල විත්තිය ඇදි රූපයට වඩා යම් කිසි ආත්මීය ස්වභාවයක් දිස්සෙනවා නේද? හරි, අපි මෙහෙම කියමු. විත්තියේ රූපේ කෙනෙක් පුද්ගලයෙක් නැති බව ඒක පිළිගන්න වෙනවනේ නැහැ කියලා කියනවා. නමුත් මේ වෙනෙන අනිත් වස්තුවල ආත්මීය ස්වභාවයක් තියෙනවනේ. මට කියන්න චිත්‍රපටියක් ඇතුලේ චිත්‍රපටි දිනවනේ චිත්‍රපටියක් ඇතුලේ ඉන්න මිනිස්සු දිරනවා, පයින්නවා, නටනවා, දකලනවා. ඒ ඇතුලේ පිළින රූපවලයි සැදැවතුන් දුවන කියන කරන මිනිස්සු අතරේ වෙනස පේනවා. අර රූපවල ආත්මීය ගතිය තියෙනව නේද ඒකේ? හරි, තිරේ ඇතුලේ අද ගිහිල්ලා බලන්න ටීවී එක ගහලා කඩලා පොඩ්ඩක් ඒක ඇතුලේ ඉන්නවද කියලා මට කියන්න. විද්‍යා චිත්‍රය අපි එහෙම පැත්තකින් දාන ටීවී එක ඇතුලේ දැන් නටන, දුවන, පණින හින්දි සිද්ධ කියනවා, කෑ ගන්නවා, ඩාන්ස් කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුයි මේ ජීවී ආත්මී ගතියේ තියෙන මිනිස්සු අතර වෙනසක් තියෙනවද? නැහැ. හරි, එතකොට අර රූප වලට මොකද කියන්නේ? ඒ රූපයක් කෙනෙක් ඉන්නවද? ඒවා චිත්‍ර මොනවද? චිත්‍රයක් නම් ඔය එහෙම විදිය ඇල්ලා වගේ තියෙන එක නේද? හරි, වීඩියෝ පටයක් වගේ ගත්තොත් ඒකෙත් මිනිස්සු අඬනවා, හිනා වෙනවා, කෑ ගහනවා, මිනී මරනවා, වෙඩි තියනවා, ආරුල යනවා, මේ කන්නුල සැසය කියලා කරන ලෝකේ ඔක්කොම ටික තියෙනවා නේද? දැන් ඒ දර්ශන රාම වලට ආයේ සැබෑ මුදේ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? හොඳයි, ඊගාවට අපි ගමු. ඒ දර්ශන රාම හදන්නේ කොහොමද? දැන් මට එක යන්න වෙනවා ස්ටුඩියෝ එකට. චිත්‍රපටිය හදනකොට ඔය කැමරා, ඒ කියන්නේ විශාල ෆිල්ම් රීල් තියෙන්නේ. ඇය දෙකක තුනක චිත්‍රපටියක් පෙන්වන්න අඩි 15,000 16,000 විතර දිග නෙගටිව් එකක් තියෙන නෙගටිව්. ඔගොල්ලෝ දැකලා ඇති ඒ නෙගටිව් වල එකම සමාන රූප රාශියක් තියෙනවා. රූප චිත්‍ර ලයිට් එක ඉස්සරහා අර චිත්‍ර වේගින් චලනය වෙන්නේ. මේ චිත්‍රය නම් ඒ චිත්‍රයේ චිත්‍රය කොහොම යනකොට අපිට දර්ශන කිරේ වෙන්නේ මිනිහෙක් අතොස්සනවා වගේ. මිනිහෙක් අතොස්සනවා කියන එකක් එහෙ කරන්න මේ ෆොටෝ කීයක් උදව් කරගන්නද? ෆොටෝ ටිකක්ම වේගින් ධාවනය වෙන්න හදන චලනයක් හදලා තියෙනවා විනා වෙන ෆොටෝ වලට අමතරව චිත්‍ර වලට අමතරව චලන ය වෙන පුද්ගලයෙක් ක්‍රිය ඇතුළේ ඉන්නවද? නැහැ. කිම්මතුන් දන්නේ නැති මේ ඇහැ කැමරා පිටපත මේක කෙනෙක් අතරින්ද මෙතෙන්ද දුවනකොට මෙතන ඊගවතන 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 ළඟ ළඟ පුතෝ ගහගන්න පුළුවන් යාට. ඒ ෆොටෝ ටික ඔක්කොම ගහගත්තාම අපිට පේන්නේ කෙනෙක් ගියා වගේ. ඔක ඕගලන්ට අද මට ඉස්සර හිටින්නේ අද විද්‍යාව දිනු කියන්නේ විද්‍යාව දිනු කියලා බුදුදහම පෑ කියලා. ඉතින් නමුත් මට අද හිතලා තියෙනවා බුදුහාම හොඳට ඔප්පු කරගන්න හරිම පහසුයි කියලා විද්‍යාව. දැන් මේ ඇසිටිබිලිටි කියන වර්ණ චිත්‍රයක් කියන එක මෙච්චර හිතන කියන කරන මිනිස්සු අපිට වෙනස්ටි මේ වර්ණ රූප ටිකක් මෙතන විතරයි මෙතන තියෙන්නේ කියන එක හොඳ සාක්ෂිය අපිට අහ වෙනවා. ඔය ෆෝන් එක හොඳ විකේ අපල ෆෝන් එකක් වගේ එකක් අරගෙන මොනවද වීඩියෝ කරන්නේ. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ කරපු ෆොටෝ එකකින් ෆොටෝ එක ඔන්න බලන්න. ෆොටෝ රාශියක් වේගෙන් දහවනේ වීම නිසා චලනය කියන එක කැඳිලා තියෙන කියන එක පේනවා. එතකොට චිත්‍රයකට ෆොටෝ එකකට අමතරව සවිඥානිකව විද්‍යමාන කරන්න වෙන කිසිම දෙයක් නැහැ. පිළිගන්න දෙයක්. අපි කෙනෙක් ඇවිදිනවා යනවා යනවා කියන ටික බබවා පෙන්නේ කිරේ. කෙනෙක් අත උස්සනවා කියන දර්ශනය පෙන්වන්න නෙගටිව් දහවල උදව් කරනවා. අපි කියන්නේ මේ මට්ටමට මේ මට්ටමට මේ මෙහෙම 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 නෙගටිව් රාශිය වේගෙන් යනකොට පේන්නේ අපිට කිරේ අත උස්සනවා වගේ. ඒ වගේ මේ රූප රාශිය එකට ඒ උපදින 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 හිතක් හිතක් ගන්න මේ විඥානය අරගෙන ඉන්න ඊට පස්සේ ඔක්කොම ටික එකතු කරලා එක සිතකින් දැන ගන්න කොට අපිට පේන්නේ කෙනෙක් අත ඉස්සුවා කෙනෙක් දිවුවා. ඒ නිසා විස්කී ඇතපු චිත්‍රයට වඩා චිත්‍රක වැඩිතර නැහැ බාහිර තියෙන ෆොටෝ. මොකද ඒක අපිට හිතන්න පුළුවන් චිත්‍රපටියක් වගේ දේවල් තුළ තියෙන්නේ ජීවි භාවයේ යුක්ත ඔය කියන වචනේ මොකද ආත්මීය භාවයේ යුක්ත රූප චිත්‍රපටිය ඇතුලේ තියෙන්නේ ෆොටෝ ටිකක් වේගින් දහවුවේ විතර සකස් කරනවා. එහෙනම් සජීවී ලෝකයේ තුල ආත්මීය රූපයක් අපිට විද්‍යමාන වෙන්නේ වර්ණ සටහන් ටිකක් වේගින් චලනය වෙන නිසා කියන කාරණාව කියනවා. හරිනේ ඒකට ආලෙත් මේ ගොඩාක් චාර්ජ් තියෙනවා ඒක උත්තර කරගන්න ඒක ටිකක් පොඩ්ඩක් බලන්න. දැන් ඔය වීඩියෝ චිත්‍රපටයක තමයි කැමරාවයි නමුත් දැන් තියෙන CD DVD තැටි. නමුත් ඒ තැටි වල වීඩියෝකට දැම්මහම තැටිය කැරකුණේ නැත්තම් එක ෆොටෝ එකක් විතරයි. නමුත් ඒක කැරගෙන අර කැමරා ෆීල්ඩ් එක අනිත් අතට දුවන එකම තමයි CD එකක් හෝ DVD එකක් කොහොමද කැරගෙන හදන එකෙන් කරන්නේ ඈ ලේසර් එකකින් ඒක ආලෝකයේ වදිනකොට මේ රවුම කරගෙනකොට ඊගාව ෆොටෝ එක මේ ෆොටෝ එක හරහා ලයිට් එකනකොට එතනදී මේ ඒ ලයිට් එකකින් ඊගාව ෆොටෝ එක ඊගාව ෆොටෝ එක තෝම කොහොමද අපිට ආවම කොම්පියුටර් ඒ වගේම කියන්නේ අර සිද්ධියමයි මේකෙදි කොම්පියුටර් එකට එහෙම දමා ප්ලේයර් එකට CD එක කරගෙනනේ DVD එක කරගෙන ඒ කරගෙන එකම තමයි අර නෙගටිව් එකක් රීල් එකක් කරගෙන තාක්ෂණය තමයි රිමූව් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ආත්මීය කෙනෙක් කියන්නේ ඒකට ඉඳගෙන කරනවා හැම නෙමෙයි. ඕක ඇතුලේ තියෙනවා කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඕන නම් ගෙහෙන්නවා විද්‍රෝ කරවල බලන්න. ආයගත සත්‍ය වැඩිමින් අවිද්‍යාව දුරු කරගන්නේ කෙසේද? සංඛාරයන් වචෙන් විවිධාකාර අදහස් තේරුම් ගැනීම අසාධ්‍යයි. කායගත සත්‍ය වැඩිමින් සංඛාර නිරෝධ වන ආකාරය පහදා දෙන්න. මම හිතන්නේ ඒවට උත්තර ලියුණා නේ. ඒක විදිහේ. කායගත සත්‍ය වැඩිමින් අවිද්‍යාව දුරු කරගන්නේ කෙසේද කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අපිටම ඇහැට පෙනෙනවා නම් මේ පෙනෙන විපාක නම් රූප දෙක අපිටම දුක. ඔය පෙනෙන දේ අරඹයා හිතින් කියින් කෙරුවොත් ආය කර්ම රැස් වෙලා විඥානය පිටලා ආයත නාමක වෙලා ආයතන හදලා උපාදාන වෙලා භවයේ හැදෙන මේ වගේම ආයතන ටිකක් හැදෙනවා මේ දුක අපව ඇතුවා කියලා අවිද්‍යාව මුල් කරගෙන පටිසම්පාද අංග ටිකම ජරා මරණ දුක දක්වාම දකිනවා මේ දුක සමුදය මේ පිළිෙන දෙයල්ලා හිතින් කියින් කිවින් නොකොළව සංඛාර නිරුද්ධ වෙලා විඥාන ආරෝහ බලයෙන් පස්ස වෙන තමා උපාදන භව නිරුද්ධ වුණොත් නැවත මේ වගේ ජාති මේ වගේ ජරා මරණ දුක් කියන එක කම වෙන්නේ නැහැ. ඒක නිරෝධියක් දන්නවා ජරා මරණ නිරෝධියක් දන්නවා. උත්තරයක් වෙනවා. එතකොට මොකක්ද? එහෙනම් මේ පිළිෙන දෙයල්ලා තමන් හිතන කියන කරුදේ පරිතකෙන්න නොදිය යුතුයි කියන උත්තරයක් එනවා. සතිපට්ඨානේ කරන්නේ විඥානේ පරිත්‍යාග වෙන්න ඉස්සෙල්ලා කරනකොට කරනකොට සතිපට්ඨානේ සාක්ෂාත් වෙලා තියෙන මොකද්ද? අවිද්‍යාව නිරෝධය සංඛාර නිරෝධය කියන එකයි. ඒ පිටින දෙයට හිතනවා කියනවා කරනවා කියන එකයි බලන්නේ. අවිද්‍යාව කියන එක මේ සතිපට්ඨාන වඩනකොට පින්දේට හිතනවා කියනවා කරනවා කියන මොඩකමත් කියගෙනවා. හිතනවා කියන කරන දේව රැස් වෙන්නේ නැහැ කියන එකත් වෙනවා. මේ විදිහට මේක කෙරෙන්න දක්වා වැඩි. රූප, ශබ්ද, රූප, ගන්ධ, රූප, රස, රූප. තේරුම් ගන්න මහත්තයාද නිසා සබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප ඒ රූපයන්නේ යෙදීම ගැන පහදා දෙන්න කියලා. රූප කියන එකට උපදීති කෝ විඛරි රූප රූපනාර්ථේ රූපයයි කියලා කියනවා. දිදෙන කැඩෙන විදෙන විනාශ වෙන ස්වභාවයේ විපරිණාම ස්වභාවයට පත් වෙන නිසා රූපය කියලා කියනවා. එතකොට සත්‍ය කියන එක ඒ කියන්නේ වට යාපු තීචු වාදි වෙන මහපූත හතර හෝ ඒ නිසා ඇති වෙන ධර්මතාවකට රූපය කියලා කියනවා. එතනදී අදහස් දෙකක් කියනවා තේරුම් ගන්න. රූප කියන හැමතැනකම රූප ස්කන්ධය නියෝජනය වෙනවා නෙවෙයි. නමුත් රූප ස්කන්ධය නියෝජනය වෙන හැමතැනකම රූපයි. රූප ඔක්කොම රූප ස්කන්ධෙ නෙවෙයි. අපි එකමද කිව්වොත් පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසතන නිවිසති කියලා කිව්වොත් එතන පිය රූපං සාත රූපං කියලා කියන රූපයක් අර්ථයෙන් නෙමෙයි ස්වභාවාර්ථයෙන් යම ලෝකේ යම් ලෝකේ පිය රූපං සාත රූපං යම ලෝකේ ප්‍රිය ස්වභාවයයි නම් මధుර ස්වභාවයයි නම් තණ්හාව උපදින්නේ එහි පවතින්නේ එහි කියලා කියන තැනක රූප කියන්නේ ස්වභාවාර්ථය නමුත් මහභූත ඇසුරු කරගෙන තියෙන තැනක රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පුට්ටක රූප කියන හැමතැනකම රූපන අර්ථයෙන් රූපයි. ධම්ම රූප කියලා කියනවා රූපායතනයේ බලපෑම කරන්ද රූපායතනය අනුව ගෙතිච්ච රූපායතනය අනුව ගිය සිතිවිලි වලට ධම්ම රූප කියලා කියනවා. මොනවද ඉති ඉන්ද්‍රිය භූතේන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය නැත්නම් මේ රූප 14ක් කියනවා. ඒ රූප සිතේ තියෙන ගති වලට අනුව හැදෙන නිසා ඒ රූප ධම්මායතනය අනුව රූප කියලා කියනවා. ධම්මායතනය රූප නිසා නෙමෙයි, රූප ධම්මායතනය නිසා නෙමෙයි, මේ රූප ටික විද්‍යාවාන ධම්මායතනය නිසා. ඒකට කිව්ව ධම්මායතනය අනුගේ රූප කියලා.
අර අපි කියමු නිකමට දැන් මේ අත නමන්න පුළුවන් වුණනේ හදිසි විඥානයේ නිරුද්ධවම බැරිලා පැහැගානා කියෝ එහෙම නමන්න පුළුවන්ද? එතන මේ නමන්න පුළුවන් කමට කියනවා කම්මඤ්ඤතාවය කියලා. කර්මණ බව. මේ කම්මඤ්ඤතාව ගතිය මේ කර්මණ ගතිය තියෙන්නේ හිත කියලා. තේරුණානේ? ඒ නිසා හිත තියෙන නිසාම මේ ගතිය විද්ධිමාන නිසා මේ රූපයද කියනවා. රූප කියනකොට ධර්මතාවයන් ඉබලට මේ ගතිය මොකද? සිව්. මේ කර්මඤ්ඤතාව රූපේ කර්මඤ්ඤතාව ගතිය කියනවා ධම්මායතනයේ පරිඥාන රූපය. සිතේ තියෙන ගතිය නිසා විද්ධිමාන වන රූපයක්. ඒ නිසා ධම්මායතනයේ අපි කියන මොහොදු තාත්වික දැන් මේ මැලුව මොහොදු මැලිච්ච මිනිහක් ඒ බුහා මෙහෙම ඉන්න බව කිමුති මේ මොබන්න පුළුවන්ද? ඒ කියන්නේ මිනිහ උගලවලා තියෙනවා ඒ බුහා මෙහෙම කල් ගැටිය වගේ හරිද? ඒ කියන්නේ මේ හිත තියෙන නිසා එහෙනම් මේ තමයි. එතකොට ඒ රූප මහ භූත ටිකේ විබඳ රූප විද්‍යමානයි ධම්මායතන නිසා සිත නිසා සිතුවිලි නිසා ඒ සිතුවිලි නිසා විද්‍යමාන රූප ධම්මායතන යනවා කියලා කියනවා. එතකොට මෙතන මහ භූත නිසා පවතින රූප රූපස්කන්ධයව වැටෙන නිසා විදෙන විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක් නිසා විදෙන ස්වභාවයට යටත් වෙන තියෙන නිසා රූපයි කියලා. මේ රූප සද්ද සද්ද රූප ගන්ධ රූප රස රූප කියන රූප අයිති රූපස්කන්ධය. පුට්ටබ්යයි රූපස්කන්ධය. ධම්මයයි රූප රූපස්කන්ධය. ඒ නිසා මේක විදෙන විනාශ වීම අර්ථයේ උපයෝගී වෙන මාර්ගයක් දක්වන්න. මේකම රූපෙදීමට කියන දා. තව මොනවද තියෙන්නේ? ඉච්ඡා මහත්සේගේ කොටසක් කියනවා නම් තවත් නැහැ. දැන් අපිට වහන්සේ සඳහන් කළ කාය වස්නාසු විදිනුනත් විදිනුනත් ඒ කියන වහන්සේගේ සඳහන් කළ රූපයක් දක්නට වේදනාවක් වෙනුවට මෙන්න මේ වගේ විදිහක් තියෙනවා කියලා අවස් අනුපස්සනාට කරේට කායයෙහි එහි යථා ස්වභාවය මම හිතන්නේ මේක ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නැහැ කියලා හිතනවා. මේක කියන්නේ මගේ දේශනා ගොඩක් ගැඹුරුයි. ධම්මසංගරණයේ රූප ගැන විඥානය ගැන තියෙන දේවල් ටිකක් ගැඹුරුයි. නමුත් ඒකේ ප්‍රායෝගික පැත්තත් තියෙනවා කියලා පෙන්නනවා. නමුත් කායානුපස්සනා වේදනානුපස්සනාව මෙදී කෙරෙන මාස්ත්‍රයේ විශේෂ වන්නේ කෙසේද කියලායි පස්සේ තියෙන්නේ. ඉතින්
අවලෝකන නැති මෙනෙහි කරන්න වෙනවා කායානුපස්සනාවෙන් ආශ්‍රව කියලා කියන්නේ හරි අපි ආශ්‍රවකට ගමු
අපි මෙහෙම කියමු ඇත්තටම අවිද්‍යාව ආශ්‍රව ඕක යෝග ගාන්ත නීවරණ උපාදාන කියලා මේ වගේ කෙලෙස් ගොඩාක් තියෙනවා මේ කරන වැඩ වලින් නම් කරලා තියෙනවා දැන් මම අර පිළිගෙන හින්දා ගන්නේ උපමා වගේ සරලයක උපමෙයියට ඒක ගන්න අද උපුණ කාලයකට වෙන්නේ අපි කියමු කඩවලලි සිංතිය කළ විත්තිය චිත්‍රය කියලා. එතන විත්තිය භාගුත වගේ චිත්‍රය උපදාය මහබුත සහ උපදාය උපතිය දා. කෙනෙක් කියන අදහස අපිට ඇති වෙනවා. නමුත් ඉහි නිසා කෙනෙක් කියන අදහස අපිට ඇති වෙන්නේ කියලා අපි අහගත්තා. අහගත්ත කාලේ අර දෙන්න රූපය කෙනෙක්ගේ රූපය පුද්ගලික රූපයක් කියලා බලපු වැරදි හුරු තියෙනවා. එතන තියෙන්නේ මහභූත සහ අපාදාන රූප නැත්නම් විත්‍ය සහ චිත්‍රය තියෙන්නේ කිනා කියන අදහස ඇති වෙන්නේ අපිට නේද කියලා ඇත්ත පින්නවා. ඇත්තයි කියලා වෙනවා. නමුත් ඇත්ත හොදන්නා ගානේ බාහිර ඒ රූපය කෙනෙක් 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 කියලා බා අනපනත් කෙනෙක් ඉන්නේ කියලා මනසේ ඇති කරපු වූව කියලා නේද? ඔබනේ ආසෝ කියන්නේ. ශනිකව මනස පැත්තෙන් බලනවා අනේ කෙනෙක් ඒක කෙනෙක් ඉදතුරු. ඒ වගේ උන උකට ටිකක් තියෙනතරක පිළිතිමේ චිත්‍රය නිසා කෙනෙක් කියන අදහස ඇති වෙනවා. අපි කෙනා කියන අදහසින් මේ පැත්ත බල බල ඉන්නකොට බුද්ධජන මාදී පහළ වෙලා අපිට අපි තුලව පවතින නමුත් අපිට නොපෙනෙන මේ සිද්ධිය ඇත්ත පැත්ත පෙන්නවා. බුදුහාමුදුරුවෝ පහළ වුණා නැතත් හැමදාම පැවතුන කවුරුත් ඇත්ත පෙන්නවා. මෙතන කියන්නේ කුමස් චිකකින් හැදුණු මහ භූත කුමස් චික ඒ ඇසුර වෙන පවතුන උපාදාය රූපය භාවිතව උපාදාය රූපය දකිනකොට කිනා කියන ආශ්‍රවයේ කිනා කියන හැඟීම අපි තුල යෙදෙන උපාදාන. ඒක අපි දන්නේ නැතුව මේ රූපය කිනා කියලා බලන්නේ බලන නිසායි අපිට මේ රූපේ කෙනෙක් වගේ පෙනෙන්නේ. මේ රූපය මහබුත සහ උපාදාය රූපයි කියලා දැකලා කෙනා කියන අදහසින් මේ රූපය අසුර කරන්න එපා. කෙනා කියන අදහසින් මේ රූපය දිහා බලන්න එපා. රූපය දිහා මෙන්න මේ අදහසින් බලන්න කියලා කායගත සතිය බිම්බක් එක. දැන් අපි වෙනදට රූපය කෙනෙක් කියලානේ බැලුවේ. දැන් බලන එක අහිං කළා නම් බලන්න අපේ ජීවිතේ රූපය අසුර කරන්න ක්‍රමයකට එකක්. බුදුරජාණන් වහන්සේ දෙනවා රූපය මේ විදිහට බලන්න කියලා. මේ කනුණ ආහාරයෙන් ඇතුළු කුණු කුරස් ටිකක් තියෙන තැනක පිටිනේ වර්ණ තටහන කියන තැනකින් බලන්න කියලා එන්නු මෙහෙම කියන තැනක කෙනා කියන අදහස අපිට තියෙනවා. ওই ටික බුදුහාමුදුරුවෝ කියනවා බොහෝ කාලයක් මේ පිළිඳ හැදී මේ රූපෙ කෙනා කියලා බලපු හුරුව කියන්නේ. අනුරේ රූපෙටයි ආශ්‍රව කියලා කියන්නේ. ඉතින් මේ සතිපට්ඨානේ වඩනකොට මේ රූපේ කෙනා කියලා බලපු හුරුව කියන්නේ. අර මම උපමාවක් කියන්නේ ඕගොල්ලෝම ගෙදර පිටියක ගහලා දෙන ඕගොල්ලෝ ගොඩක් කල් ලෝකේ වෙනම බල බල ඇඳලා ඕගොල්ලෝම වෙලාවක ඕගොල්ලෝ කරවල ගෙන්න අනිත් කාමරේ ගහනවා. අවුරුදු ගානක් මේ වෙලාව බලලා පිටියේ බලලා බලලා බලුවට ඕගොල්ලෝමයි කරවල ගෙනෙච්චේ. නමුත් අමතක වෙලා වෙලාව දැනෙන්න පුළුවන් පිටියේ දැන්. දැලෙන්නේ. නමුත් බැරි වෙලා ගෙනිච්ච බව සිහිවත් වුණොත් ඒ පැත්ත බලනවද? නැහැ. සිහිවත් නොවුනොත් දැනෙනවමයි නේ උරු. කාලයක් යනකොටම උරුව ගෙවෙන්නේ. එතන නැහැ, මෙතනයි තියෙන්නේ. එතන නැහැ, මෙතනයි තියෙන්නේ කියලා බලලා 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 මේක ගෙවෙන්නේ. ඒ වගේ මේ කෙනෙක් කෙනෙක් කියලා බල 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 හිටියාම දැන් අපි ඇත්ත ඇති ඇති දැක්ක මෙතන කියන මහා වෘතුරා උපදාය රූපය අපි තුලයි මේ පුදු සංඥා මේ දෙන්නේ කියලා. ඉගෙන ගන්නවා. ඒ සම්මාදිකයේ සිහිය දෙනකොට පුද්ගලෙක් කියලා බලන්නේ නැහැ. මේක පේන සම්මාදිකයේ සිහිය නැති වෙනකොට අපිමයි. අපිටද මේ රූප ටික කෙලෙක් කෙලෙක් කියලා බලන්නේ. ඉතින් සතිපට්ඨානේ වඩනකොට මේ වැරද්ද කියලා. එකම දර්ශනයේ මේ සතිපට්ඨානට ආරම්භ විතරගෙන මොෝග යෝග ග්‍රන්ථ පරාස ඔක්කොම ගෙවෙනවා. ඕග කියන්නේ gadul වල තිනිති නිසා පවතින චිත්‍රය චිත්‍රයේ දහන කොට අපිටයි කෙනෙක් කියන අදහස ඇති වෙන කියලා අහගත්තා. නමුත් අහගත්තට ඕක කියන්නේ මොකද්ද? ඒ චිත්‍රයේ කෙනෙක් කියන පැත්තටමයි ගහන්නේ. චිත්‍රයේ කෙනෙක් කියන පැත්තටමයි පෙන්වන්නේ ගහන්නේ. එහෙනම් ඕක කියන්නේ. චිත්‍රයේ කෙනෙක් කියන පැත්තම පෙන්වන්න යොදවන්නේ යොදවන්නේ කියන්නේ. චිත්‍රයේ කෙනෙක් කියන පැත්තටමයි මනස ගෙදෙන්නේ. එහෙනම් ග්‍රන්ථ කියන්නේ. එතකොට මේ චිත්‍රයේ කෙනෙක් කියන තැනකින්මයි හිතෙන් පරාමාස කරන්නේ. කෙනෙක් රූපය කියලාමයි කයින් පරාමාස කරන්නේ. පරාමාස කියන්නේ. එහෙ චිත්‍රයේ සත්‍යය සහ චිත්‍රයේ නිසා තමන් තුළ යැතිගෙන කියලා බලන්න බලන්න ආධ්‍යාත්මික පැත්තෙන් බාහිරට යන ගතිය කොහොමද කියන්නේ? ඕක කැපෙනවා, යෝග කැපෙනවා, ගන්ධ කැපෙනවා, පරාමාස කියනවා ඔක්කොම එකම දර්ශනය. සතිපට්ඨානේ වඩනකොට ආස්වෝග යෝග ග්‍රන්ථ නීවරණ පරාමාස කියන ඔක්කොම ටික අතහැරෙනවා සතිපට්ඨානේ වඩනකොට. මොනවයි කියලා සිතනවා නම් කරා. සත්‍යයක් ඇසුරුට එම සත්‍යය හඳුනා නොගෙන සත්‍යයක් වමක් දෙස අතහැරී යුතුද? නමුත් සත්‍යය ඇසීම සමග ඒ කුමක්දයි අරමුණ වන බැවින් එහිදී සිත හැසිර ගිය යුතු ආකාරයෙන් පහදා දෙන්න. ඇත්තටම මේ සත්‍ය ඇත්තා සත්‍ය විතරක් කියලා එහෙම අතහරින්න බෑ. සත්‍යයක් ඇහෙනකොටම සත්‍ය ආර්ය අපිට මනසේ ආස්තෝ වේගෙ යෙදෙනවා. ඉතින් අනුක්‍රමේ දැනට පුළුවන් එක දෙයයි එකක් කරන්න. ඒ කියන්නේ අපිට මේ සත්‍යයක් අපිට ඇහෙනකොට තමන්ගේ මනසේ තියෙන ගති ඒ ඇහෙන සත්‍යයත් එක්ක ඇහෙන චිත්‍රයට ගැටෙන කාරණයි වගේ බලා ගන්නවා. සත්‍යය කියන තැනක මොකද රූපේට වගේම සත්‍යයට තමන්ගේ මනසේ තියෙන ගති ටිකයි විපත් වෙන්නේ. අපි නිකමට කියමු එතනදී සත්‍යය නෙමෙයි කායගත සත්‍යයට යන්න වෙන්නේ අපිට. රූපේට වගේම සත්‍ය අතහැරෙනවා සත්‍යයේ ප්‍රපංච වෙන්නේ කායගත සත්‍යය. අපි කියමු සත්‍යය හැමකොටම බල්ලෙක් දුනවා කියලා දෙයක් තේරුවා කියන්නේ. උගලන්ට නිදර්ශන කරන්න වෙන්නේ බලලා. සත්‍යය කියනකොටම බල්ලෙක් කියනකොට ඒක අවිද්‍යාව කියන එක තමයි. එතනද කිස්නෝ නියත ධම්මස්සහරයට ඇටෙන් දූලින් යුක්ත ගුණ කොටස් ටික තියෙන්නේ කියන අදහසින් ඒ වස්තුව බලන වෙන්නේ. ඒකයි රූපයේ තියෙන කරද්ද, සංතියේ තියෙන කරද්ද, ගන්ධයේ තියෙන කරද්ද,
රසයේ තියෙන කරද්ද මේ ඔක්කොම රූප එක තියෙන සංයෝජනය තැන්න කායගත. ආය සද්දෙට වෙනම භවණාවක් නැහැ. කායගත වස්තියට අහුවෙලා තියෙන ඔක්කොම හේතුට. මිනිස්සේ කැරගහනවා කියන සද්ද එනකොට තමන්ට මිනිස්යා අතහැරනකොට සද්දේට මිනිස්යෝ නැති වෙනවා. ඒකයි. මිනිස්යා අතහැරනකොට ඉමේයි මනුෂ්‍යයන් දෙතිනම සත්‍යයට මනුෂ්‍යය එකතු නොවෙන්නේ ඉතින්. බලවල තියුනහම සත්‍යයට බලවල එකතු නොවෙන්නේ ඉතින්. සත්‍යයේ තියෙද්දි බලවෙන් කරන්නේ නැහැ. ඒක වාගේ සත්‍යයක් ඇහෙනකොටම බලවල කියන එක තියෙදලා සත්‍යයේ දෙනම බලල වෙනම අයින් කරන්න බෑ. නමුත් ඔයගලන්ට පුළුවන් මොනින් බලව අයින් කරන්න. මනුෂ්‍යයව අයින් කරන්න. කියන්නේ කුණු පොකුලස් ටිකක් තියෙන මහ බුද්ධ කියලා තැනක බලල කියලා අදහස තමයි තියෙනවා කියන තැනකින් ඒකට පහළ නැතුව අපිට බලනකොට බලනකොට මේ සද්දේ බලලාගේ නොවන බවට යනවා. අපිට සද්දේ උපාදාන වෙන්නේ නැහැ. ඒ හිතට පේන රූපය බලන්න හදනකොට මේ රූපය සද්දේට ගැට ගන්න වෙලා ගන්නවා. හිතට සිහි වෙනකොටම සිහි වෙන රූපේ මනුස්සයෙක්ගේ කඩනක් කියනකොටම ඇහෙනවත් එක්කම මනුෂ්‍යයගේ මනුෂ්‍යයගේ නතර විදර්ශනා කරන අනුකොට මේ මනුෂ්‍ය රූපයේ ඇහෙන සද්දෙට ගැට ගන්න වෙලා ආන්නේ. හම්බුනේ. එතකොට කායගත සතිය නැවිලා සද්දයට පංචත්. එහෙම යනවා. හැම තැනකදීම අනිත් ආයතන වලට තියෙනවා. කියන්නේ කිනම් සම්බන්ධයකට කතා කරන්න කලින්ම බයි වෙනවා. ඒකද වැඩි එහෙම නම් කරන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා. සත්‍ය ඇහෙනකොට සත්‍ය අරගෙන මොහොහෘදයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේ හිතන කියන කරන්නේ තමම්ම හිතලයි හිතන්නේ කියන්නේ කරන්නේ හිතන කියන කරන්නේ සත්‍යට අයිති නැහැ කියලා අතුරු. එහෙම නම් ඊගොල්ලෝ කියන ක්‍රමයේ එතෙන්ට එන්න තමයි මේ සංසයත් එක්ක බැගෙන ආරම්භ විදර්ශනා කරගෙන යන්නේ. කෙනෙකුට බැහැමව දන්න බවකින් සත්‍ය ඇහෙනකොට ඇහිමක් විතරක් වෙලා එකට චිත්‍රයක් නැගෙන නැති මට්ටමක ඉන්න බෑ. මේ ජීවර්ණ චිත්තයේ තුල ඒකයි කිනේ පරිවකට කරනම වෙලා අයියලා කිනේ කො වැරදම තමයි හොඳ කියනකොට කිනේ හොඳ කියලා මම තමයි ඒක පුද්ගල ස්වરૂපයෙන් චිත්‍රයක් කෙනෙක් නැති වෙන්න පුළුවන් සම්පූර්ණ වචනේ හොඳයි මේක හොඳ නැහැ කියන දණකිනුත් ගැට ගැහිලා නැහැ තියෙන්නේ සම්පූර්ණ තුල හොඳ නරක හැදෙන්නේද මනස තුල ගතිය පිටුවේද හොඳ සත්‍ය නරක සත්‍ය නැහැ එනිසා සත්‍යයේ සත්‍යයක් කියන විදිහට සුත්‍ය සුසම්පත්ත කියන තරකට යන්න ඕන. යන්න වෙන්නේ කෙලෙස් අඩු කරලා. අනි මේ ක්‍රමතේයි සත්‍යයත් එක්ක හම් වෙන නිමිත්තෙන් කුරු දර්ශනා කරන ඉස්සරහට යන්නේ. එහෙම නැතිනම් තමන්ට මොන දෙයක් හිතුවක් කිව්වත් කළා සත්‍යෙට ඉටයි නෑ කියන දෙයක් නෙවෙයි. මහරත්න හෝ හතරමනස හිමි සම්බන්ධව ද්විතීයේ කතාවෙන් බිඳුරේ කතාවෙන් පැහැදිලි තමයි. තව පංචස්කන්ධය අනුව බලනද බොහොම මොහොමති බව පැහැදිලි. උදාහරණයක් වශයෙන් බොහෝ දැරීමෝ මාලා ධර්මම ලබයි. දෙන්න හෝ නැතයි කිය සම්බන්ධ වශයෙන් හර. ඒ කියන්නේ කලින් ඔහු හිටියද ගාමිණී මෙවැනි ප්‍රශ්න ඇතුළේ ධර්මයේ අනුව කල්පනා ගන්න විශේෂ ඇත්තටම කෙනෙක් හිටියෝ කෙනෙක් උපන්න කෙනා හිටියත් මලක් දුක මමයි මේ ප්‍රශ්නේ අහන්නේ මගේ දෙහි අහන්න මමයි
ඒ කියන්නේ කෙනෙක් මරයි හෝ මැරෙයි හෝ මරා ධමයි කියලා කියන්නේ මරන්න හෝ මැරෙන්න හෝ මරා ධමන්න කෙනෙක් හිටියද කියලායි මාත් අහන්නේ. මම කියන්නේ මම යෝගාහනේ කියලා. ඒ කියන්නේ මහා භූත ටික නිසා දකින්න කොට කෙනා කියන අදහස අපිට නම් යෙදෙන්නේ. අතීතයේ මහා භූත ටික නිසා කෙනා කියන අදහස අපිට නම් ආවා. අනාගතයේදත් මහා භූත ටික දකින්න කෙනා කියන අදහස අපිට නම් ඕන ඔබට වේ. තුන් කාලේ බලන්න කියන අවිද්‍යා පත්‍ය සංකාරා කියන අතීතයේ තුනේ මෙහෙමයි දැන් වෙන්නේත් මෙහෙමයි අනාගතයටත් මෙහෙමයි. ඒ කියන්නේ මට ඊයේ කෙනෙක් කියුණෙත් මෙහෙමයි දැන් පෙදින්නෙත් මෙහෙමයි හෙට පෙදින්නෙත් මෙහෙමයි කියලා අද උත්තරේ දෙනවා. අපි අත්පටි සම්පාද අංගල දෙක තුන් කාලේ බලන්න ගියාම ඔබ අතීතයේ දිට අවිද්‍යාව නිසා සංකාර වුණා දැන් දිට අවිද්‍යාව නිසා සංකාර වෙනවා අනාගතයේ දිට අවිද්‍යාව නිසා සංකාර වෙනවා කියන්නේ මෙතන තියෙන ස්පන්දක මහබුදුසාව උපදාය රූපටිකේ ඇත්ත නොදන්නා කම නිසායි අදටමට කෙනෙක්ුනේ නමුත් එහෙනම් අතීතයේදී කෙනෙක් ඉඳලා හම්බවෙන්නේ අතීතයේදී ඊයේත් මට කෙනෙක් දැන් විතරක් නෙමෙයි එහෙනම් ඊයේදීවත් මට අම්මා නැත්තම් පුද්ගලික කම්බලා නැහැ අතීතයේදී මෙතන තියෙන මේ මහබුදුසාව උපදාය රූපටික නොදන්නා කම නිසා මාතුළුම ආශ්‍රවේදනා නේද එහෙනම් හෙට නැත්තම් ඉදිරියේ මට කෙනෙක් බලන්න බෑ එදාටත් වෙයි මහබුත සහ උපාදාය රූපනික දිනුට ආශ්‍රව මොන සේදෙනවමයි නේද කියන කාර්තාව කියන එතකොට මේ සිද්ධිය නොදන්නා ලෝකයා අද අවිද්‍යාව නිසා මනස තුළ යෙදෙනකොට මේ මනස තියෙන ගතිය මේ රූපෙට ගැට ගහගෙන පුද්ගලයේ කදාන දුක් විඳිනවා එහෙනම් අතීතයේදී මේ විදිහටයි නේද කරන්දලා තියෙන්නේ ලෝකේ ජරා මරණ දුක් විඳගෙන තියෙන්නේ මෙහෙම නේද අනාගතයට ලෝකيا ජරා මරණ දුක් විඳින්නේ මෙහෙම නේද කියන උත්තරේ එන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය උන්ව ආකාරයට දැක්කොත් විතරමයි උපත්ත්‍ය කංකති අපරත්ත්‍ය කංකති උපත් අපරත්ත්‍ය කංකති වෙන්නේ නැත්තේ මගේ සූත්‍රයේ සටහන් කරන තිබ්බ මට ඒක මතක නැහැ. පටිච්ච සමුප්පාදයේ මේ විදිහට දකින්න කෙනෙක් මහණෙනි පූර්වාන්තයට දුවයිද අපරාන්තයට දුවයිද පූර්ව අපරාන්තයට දුවයිද කියලා. බුද්ධාදී අර්ථන කලේ සැකයේ තිබුණා තියෙන පටිච්ච සමුප්පාදයෙන් කියන එක පෙන්නන. ওই පටිච්ච සමුප්පාදයේ මනාවට අවබෝධ නොවෙන්නේ කියලා අරුව මේ අපිට තියෙන තාම. මනාවට අවබෝධ වෙන්න කොහොමද පටිච්ච සමුප්පාද දර්ශනයත් අපිට තාම තව ප්‍රශ්නයක් වෙලා. ඒකවත් තුල අපිට ප්‍රශ්න තාම ජීවිතයට හරියට ඇවිල්ලා නැහැ. අදද මේ වගේ අනාත්ම සිද්ධියක් ඌතන ඇත්ත නොදන්නාකම නිසා ආත්ම සංඥාවක් ඇති කරගෙන ආත්ම සංඥාව සිහි කරගත්තා වූ අදහස මේ රූපෙ දිහා බලලා කෙනෙක් කරපිය තණ්හා උපාදාන වල කෙනෙක් ගැන දුක් ජරා මරණ දුක්ඛ දෝක විඳිනවා නම් තින්නනවා එහෙනම් අතීතයේදී මට කෙනෙක් හම්බ වෙලා නැහැ අතීතයේදී ඊයේදී පෙරේදී මට කෙනෙක් හම්බ වෙලා තියෙන්නේ මෙහෙම නේද අනාත්ම ස්කන්ධ ටික හම්බ වෙච්ච තැනක අවිද්‍යාවෙන් මගේ මනසේ ආශ්‍රවයේදීලා ඒ ආශ්‍රවය කරුණු කරගෙන නැවත ආයතනයට යොමු වෙලා ආයතනයකින් කෙනෙක් බලනවා කියලා බලලා තණ්හා උපාදාන වෙච්ච නිසා ඊයේදී මට ජරා මරණ ධර්මයේ හම්බ වුණා හෙටද මට බුද්ධලේ සත්‍යය කම් වෙනවන ජරාමර දුක උපදිනවන උපදින්නේ මෙහෙමයි අනාත්ම ස්කන්ධ ටික කම් වෙන තැනක ඒක ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන ආශ්‍රව හදාගෙන ඒයින් සිහිපත් කරගෙන ඒ විදිහට ආයතන උපද්දවාගෙන ඒ ආයතනයන් අරබය තමා උපදාන බුද්ධලේ කියන බලන කාරණාව නිසා භවයේ බුද්ධලේ ඉන්නවා කියන භවය හදාගන්න නිසා ජරාමර දුක විඳින්න වෙන්නේ කියන සිද්ධිය කියනවා එතකොටයි අතීතයේ කෙනෙක් හදාගෙන කෙනෙක්ගේ දුක් විඳින්නේ අදද කෙනෙක්ව හදාගෙන කෙනෙක්ව දුක ජරා මරණ දුක් විඳින්නේ අනාගතයට අවිද්‍යාවෙන් ලෝකේ හදාගෙන ජරා මරණ දුක් විඳින්නේ කියනකොට ඔබලට ඉඳලා කෙනෙක් හෝ ඉඳලා යන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ ධර්ම කාර්යයක් පටිසම්පෝයල් ගම්මේ සුජාන කියන සිද්ධියක් කියනවා
ඒ වගේම කලන සිතින් මතක් කරනවා මේ සාලාව බණ කියන්න බණ අහන ජීවිතේ ලබා දුන්න මේ සංකල්පන නෝත් අන්තරේ සභාවතුමාගේ කර්තව්‍යය ඇතුළු කාර්ය මණ්ඩලයට මේ සියලු කුසලයන් අනුමෝදන් එතිලා වහවත අර්ථඥානයේ බලකරන ශක්තිය දෙවිදේවා ඒ වගේම භෝවා සාධාරි උපාදමේ බතපදී අස්සලදී අස්සන් අවුලා කාලිකම් ධාතකෙත අවසවත් වෙනවා අපේ අමල්ලියනාරච්ච පෙතුයි වැතුණියයි අපේ වල තමයි සිමාවති ජීවිතය නුඹලා මහපාසය ලැබෙන්නේ. ඉතින් අනිත් දෝ කරලා මේ සත්‍යය දිහේ මොනවා කටයුතු කරන්නේ වල තියෙන්නේ දෙපළක් තියෙන්න උදාහරණ තුතේ දියවත අලියුතේ. ඊට දෙතුක් නිරෝගී සුවපත් භාවිත ජීවිතය තියවා. ඒ වගේ පොතුම මගපල මේ ප්‍රධාන වශයෙන් මේ සිය දනාපතිතිමින් තත්දිසහකිතින් තත්සුනිතිය සීවාකාර පරිපතව සීලෝ සයාවත්‍යං තන්තරෝ ලෝකිය සම්බුද්ධ ශාසනය මේ විමුක්තවත් වේවතු වේවාන රක්ෂණීතා ඩලික් තුරිතු ශාසන මාපිෂ්ඨකාරක සීල දෙවිය දෙවියෝ මේ මානෝදා විත්වා දෙවියන් දිවිසු වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධියකින් උතුම්මනේ සසිතා දෙවියන් යාම සමිත මේ විමුතු කරේ වතු ලබා දෙත්වා කියන අදහසක් අප දෙවියන් තුමින් මානෝදා කරමු ආකාසත්‍රාජ උපත්තා දේවානාම